තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කොහමද?
අපිට අලුත් අවුරුදු
සුබ අලුත් අවුරුද්දක් වේවා ස්වාමීන් වහන්සේ. මේ අවුරුදු අපිට ලොකුට වදින්නේ නැති නිසා ඒක අමතක වුණා ඇත්තටම. එහෙමනම් ස්වාමීන් වහන්සේ, අවසරයි ලොකු ස්වාමීන් වහන්සේගෙන්, සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අපි මේ සුපුරුදු පරිදි පටන් ගන්න යන්නේ සතිපතා කරන කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු. හොඳයි, පටන් ගමු.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ප්‍රශ්න දෙකක් දැනට ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය, ගරුතර ස්වාමීන් වහන්සේ, when I am meditating I often get lost in thoughts randomly come into my mind. I notice that I spend more time being lost in thoughts than being with the breath. Please advise on how to deal with my thinking mind and how to proceed. Sadhu, sadhu, sadhu.
So the day you can write the report amidst of so much of thoughts, I can see one in-breath and out-breath or two in-breath and out-breath, then you are starting meditation. As far as you are talking and only about the wandering thoughts, you are facilitating wandering thoughts. Please report whether you can at least see whether you are sitting or walking, whether you can see the primary object occasionally or not. That is the starting point. So therefore, don't facilitate, don't feed random thoughts by talking about random thoughts. Just see the radical way of reporting. Amidst of so much of random thoughts, I can just look at the in-breath or out-breath or rising or falling or sitting. So we are always reminding it, but you all are facilitating random thoughts, sounds, pains. Because you are talking about that. So therefore don't talk about that. Just talk about single in-breath or single out-breath. That is the day you understand what is the meditation is. We are moving to the next.
Swamin Vahansa, Devani Prashnaya. Avasarai Garu Swamin Vahansa, Mama Sakman Bhavanava Arambha Karapu Kaledi, Osavanava Idireta Genyanava Tabbanava Akareta, Vamkakula Osavanavita, Vamkakulatat, Dakunakakula Osavanavita, Dakunakakulatat, Maruen Maruata Hita Pitayam Velakkima Pinisa, පුහුණු කරන ලදී. පසු කාලයකදී වම් කකුල ඔසවන විට වම යනුවෙන්, දකුණු කකුල ඔසවන විට දකුණ යනුවෙන් පුහුණු කරන්නෙමි. දැන් ටික කලක් සිට මම සක්මන් කරන විට අට වෙනසක් දැනුණා. ඉහත සඳහන් කරපු ආකාර දෙකම ගැන අවධානය නැතුව ලෑලි පොළොව මත කකුල තියෙනකොට සිනිඳු බවත්, කාපට් එක උඩ කකුල තියෙනකොට රළු බවත් මාරුවෙන් මාරුවට දැනේ. මම සක්මන් කරන්නේ මගේ සාලේ. සක්මන් කරනකොට ලෑලි පොළොවත් කාපට් එකත් දෙකම මට අහුවෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස, අට දැනගන්න අවශ්‍යයි මොකද්ද ඊළඟ පියවර සහ කොහොමද සක්මන් භාවනාව තවදුරටත් දියුණු කරගන්නේ කියලා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි.
සක්මන වේවා, පරියංක වේවා, තමන් අරමුණට හිතේ දුවට පස්සේ මේ ලියන එකනාගේ රචනයේ තියෙන්නේ ඒක වෙනස් වෙන්න බෑ. මේ බලපු එකම පටන් උදේ ඉඳලා හඳ වෙනකන් තියෙන්න ඕනේ. එතන ඒකේ සටහනක් වෙනස් වුණොත්, ආකාරයක් වෙනස් වුණොත් ඒක පිළිබඳව සැකයක් තියෙන. නමුත් ඒක සැකේට නතර වෙලා නැහැ. අහනවනේ මොකද්ද කරන්න ඕන කියලා. දැන් මතක තියාගන්න සක්මන්ට හිතව දන්න පුළුවන් නම් ඒක දිගේ පවත්වනකොට හිත සතිය දිකට යනකොට මේකට මොකද වෙන්නේ? මෘදු ගති සුමුදු ගති වැටෙන වම් කකුලේ බර, දකුණු කකුලේ බර, විල්ලුඹ, ලේ වකේ, කොට්ටේ, ඇඟිලි ආදි වශයෙන් විවිධ සටහන්, විවිධ ආකාර පේනවා. ඒ වගේ සීමාවක් නැහැ. අන්නේ විදියට කොතනකින් හරි පටන්ගෙන ඒ අසීමිත සටහන් ආකාර දිගේ යනකොට යාට පේනවා අනිත්‍යතාවය. දැන් මේක රචනයේ ලියලා තියෙන හැම අනිත්‍ය වෙන්න බෑ. මොකද්ද එක දිගටම තියෙන දේ මට අල්ලලා දෙන්න කියලා. එහෙම දෙයක් නැති එක තමයි අල්ලලා දෙන්න තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ. අපි අරමුණක් අල්ලනකොටම අරමුණ කියන නම ඇතුළෙම නිත්‍ය සංඥාව තියෙනවා. ඒ නිසා අරමුණක් සමත භාවනාදී වැදගත් වුණාට විපස්සනා භාවනාදී මේ අරමුණ කියන වචනේ නාස්ති කරන එක තමයි කරන්නේ අපි. විනාශ කරන එක තමයි අපි කරන්නේ. ඒක විනාශ වෙන්නේ නානා භාවෝ විනා භාවෝ කියලා වෙන වෙන දෙයක් පාට පෙරලෙනවා. වෙන සටහන් වෙන ආකාර වලට පෙරලෙනවා. කියයිකේ හැම දෙයකම අඩු ගන්න 11 ආකාරයක් තියෙනවායි කියලා සරුවච්චනාංශේ පෙන්නනවා. ඉතින් 11 ආකාරයෙන්ම වැදගත්. නමුත් යෝගාවචර හිතන්නේ එකෙන් පහක් හොඳයි, හයක් වැරදි කිය. ඒ නිසා ඒ පේන හැමදේම මේ වගේ වාර්තා කරන්න. එතකොට අපිට ආගෙන ඉන්න කරාට ලේසි උපදේශයක් දෙන්න. හැබැයි තව මේට වැඩි ආකාර, ළඟ ආකාර, දුර ආකාර, මනාපක ආකාර, අමනාපක ආකාර, ඇතුළත ආකාර, පිටත ආකාර, ගුරුසු ආකාර, සියුම් ආකාර, අතීත ආකාර, මධ්‍ය වර්තමාන ආකාර, අනාගත ආකාර කියලා 11 ආකාරයක් තියෙනවා. ඔයින් පිට මොකක්වත් නැහැ. ඒ නිසා පේන දේවල් වල ඒ වගේ විපරිණාමී වෙනස් වීම දකින්න නම් අපි කියනවා යා විපස්සනා නඹරුවක් තියෙන කෙනෙක් කියලා. ඒකට චෝදනා කරන එකට අවුල් වෙලා ඒකට අඬා හෝ ගන්න කෙනාට පේනවා කියනවා. එයා ඉතින් සාජාසයෙන්ම අර සමත පැත්තට ඇදෙන කෙනෙක්. ඉතින් එයාට ගොඩක් වෙලාට ඒ සමතේ හරිය වෙලාවට ලොකු සතුටකුත් වැඩිච්චාම ලොකු කනගාටුකුත් තියෙනවා. විපස්සනා එක්කනට එහෙම ලොකු සතුටකුත් නැහැ, ලොකු කනගාටුකුත් නැහැ. එනේන ආකාරයේ එනේන සටහන අනුව වාර්තා කිරීමේ දක්ෂකමක් තියෙනවා. පුරුදු කරන්නේ අනිච්ච සංඥාව, නැති කරන්නේ නිච්ච සංඥාව. ඒ ටික තමයි කියන්න තියෙන්නේ.
නමස්කාර ස්වාමීන් වහන්ස. ලිඛිත ප්‍රශ්න ඉච්චරයි තියෙන්නේ ස්වාමීන් වහන්ස. මට ප්‍රශ්නයක් තියෙනවා. සතිපාසලේ දරුවෙක් අහපු ප්‍රශ්නයකට මම දීපු පිළිතුර වහන්සේගෙන් ඒක පැහැදිලි කරගන්න. ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ, කෙනෙක්ට එක්වර වැඩ කීපයක් කරන්න පුළුවන්ද කියලා. මගේ පිළිතුර උනේ එක්වර වැඩ කීපයක් කරන්න පුළුවන් වුණත් සතිය තියාගන්න පුළුවන් එක වැඩකට පමණයි කියලා. ඉතින් මගේ පිළිතුර හරිද කියලා තව දෙයක් එකතු කරන්න දෙයක් තියෙනවද කියලා ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ.
ඔව්, සතිය හඳුන්ලා දෙනකොට සති මාත්‍රය ගැන කියනකොට අපි කියන්නේ one thing at a time and that done well කියලා තමයි. නමුත් සතිය දියුණු වෙනකොට පේනවා එකක් කරනකොට බොහෝ දේවල් කෙරෙනවා. එකක් ප්‍රත්‍යක්ෂ කරනකොට අනුමාන වශයෙන් බොහෝ දේවල් වැටෙනවා. ඉතින් එතකොට අර දියුණු යෝගාවචරයට තමන් කරන දේ මේකයි, තමන් අවධානය යොමු කරන දේ මේකයි. එතකොට ගොඩක් දේවල් කෙරෙන බවත් ගොඩක් දේවල් වැටෙන බවත් තේරෙන්න පටන් ගන්නවා. එයා ඒකත් එක රණ්ඩු කරන්නේ නැහැ. යමක් දිහා බලනකොට ගොඩක් දේවල් පේනවා. යමකට ඇහුම්කන් දෙනකොට ගොඩාක් දේවල් ඇහෙනවා. අහන්න යනකොට ඇහෙනවා. මොකක් හරි ස්පර්ශ කරන්න දෙනකොට තව ගොඩාක් දේවල් ඒකට පටලවිලා එනවා. ඉතින් තමන් කරන දේ, චේතනාපූර්වක කරන දේ මේකයි, ඒකමයි ආධුනිකයෙක් කරන සතිපවත්තානේ. නමුත් මේ විපස්සනා ඥාන, එහෙම නැත්නම් අන්වේ ඥාන, අනුපස්සනා ඥාන, නයි විපස්සනා පහළ වෙනකොට තියෙනවා. මේක දිහා බැලුවට තව ගොඩක් දේවල් පේනවා අයියේ. එයාට එතකොට ඒ දේවයින් කරදරයක් එන්නේ නැහැ. ආධුනිකයට ඒ කරදරයක් වගේ පේනවා. ඒ නිසා ආධුනිකයට කියනවා එකවරකට එකක් කරන්න. ඒකල ඉදිරියට යනකොට යනවා. ඒක හරියට බයිසිකල් පදිනවට කියන්නේ අද්දකීම අල්ලගෙන පදින්න කියලා තමයි. පැදගෙන පැදගෙන යනකොට තමයි තේරෙනවා දෙවට බයිසිකල් එකේ නමාගෙන එහාට මෙහාට කරන යන්න යනකොට ඕන එක අතක් අතල්ල යන්න පුළුවන්. ඉතින් ඒක පුරුදු කරපෙක් කරන්න පුළුවන් අතේ මොනවාරි අරගෙන බයිසිකලේ පදින්න. නමුත් තවත් පුරුදු වෙන්න පුළුවන් බයිසිකල් එක ඇඟෙන් ගන්න ගමන් අත් දෙකම ගලවලා බයිසිකල් පදිනකොට ධර්ම ගැට ගහලා ධර්ම ලියලා ධර්ම ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ අනුක්‍රමික ක්‍රමයට යන්න අනුපූර්වල ක්‍රමයට යන මුළු එකම සිද්ධ වෙද්දී ඒකට වෙන්න ඇරලා සමස්තය බලන එකට කියනවා සිස්ටම් අප්‍රෝච් කියලා. එක පික්සල් එකක් අල්ලන්න එක ඩොට් එකක් අල්ලගෙන එක දෙයක් අල්ලන කන්ද කියනවා රිඩක්ෂනිසම් කියලා. ඉතින් ওই දෙක අතර හිතේ තියෙනවා ඉඩ නැත්නම් රිඩක්ෂනිසම් කැමති එක නා සිස්ටම් එකට කැමති නැහැ. සිස්ටම් එකට කැමති එක නා රිඩක්ෂනිසම් කැමති නැහැ. ඉතින් අපේ ඔළුව ඇතුලේ දෙන්නේ රණ්ඩු. නමුත් රිඩක්ෂනිසම් පඩම් අරගෙන විභජ්‍යවාදයෙන් පඩම් අරගෙන සමස්තය බලන තැනින් තමයි ගමන කෙලවර වෙන්නේ කියලා මේකට උත්තරයක් දෙන්න පුළුවන්.
සාදු සාදු ප්‍රශ්න අහන්න දෙන්නේ කත උසල තියෙනවා. බන්දුල සොයිසාගෙන් පටන් ගමු. වෙනං මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. ගෝවන්සේ මට ගිය සතියේ උපදේශක් ලැබුණා. මේ ආස්වාස සිම් වෙලා හිස කඩා වැටෙනකොට ඒ ගැන අග මුල මැද විදියට ලං වෙලා බලන්න කියලා. මම පහුගිය පරයන්ක කීපයකම ලොකු උත්සාහයක් කරා ස්වාමීන් වහන්සේ. මේ මට මේ පටන් අරන් මැද හරිය එනකොට වගේ මේ තද නිදිමතක් එනවා. ඉතින් බොහෝ වාරවල පරයන්ක අවසන් වෙන්නේ නිින්දකට වැටිලා. ස්වාමීන් වහන්සේ මට වැටහිච්ච දේ මේ සංසිද්ධිය බැලිමට මගේ සතිය හුඟක් අඩුපාඩු සතිය මදි කියලා වගේ දෙයක් තමයි මට හිතුනේ. මේ සතිය ප්‍රමාණවත් නැද්ද කියලා. ඉතින් මම ස්වාමීන් වහන්සේ මේ වෙනදාට වඩා ඉදිනදා වැඩ කටයුතු වල සතිය දියුණු කරන්න උත්සාහයක යෙදී ඉන්නවා. මට ඒකනත් පොඩි වචනයක් කියන්න ඕන. මම කාලෙක ඉඳලා ස්වාමීන් වහන්සේ මනාපමනාප බලන්නත් උත්සාහයකදී ඉන්නවා. ඒ අත ඒවැයිදී මට දැන් වැටහුනේ මගේ හිත යම් කිසි දෙයක් කරනකොට හිත විසිරෙනකොට අපි තුම පර්යන්කේ නම් පර්යන්කී බේම සක්මනේ සක්මනි බේම කරනකොට හිත විසිරෙනකොට සමහරක් වෙලාවට මට විසිරිච්ච හිතත් එක්ක පොඩි පශ්චාත්තාපෙකුත් එනවා. ඒක මම විසිරුණු දේ බලන්නේ පුද්ගල ભેදකින් කියලාත් මට තේරෙනවා. ඒ කියන්නේ පුද්ගලයේ නැත්නම් මට අදාළ කරගෙන කියලා. ඉතින් එදිනදා වැඩ කටයුතු වලත් ඒ පුද්ගල ભેදෙන් බලන ගතිය තියෙනවා. ඒ කටයුත්තේදී හිත විසිරෙනකොට මම වහන්සේගෙන් පොඩි උපදේශයක් ලබා ගන්න කැමති. මේ ධර්මතාවයක් විදියට කොහොමද දකින්නේ කියන එක.
ඔය කරන දෙයම තමයි. මම කරගෙන යනකොට නිදිමත ගැන මට දැනගන්න ඕන. ඒ වුණාට නින්දට යනවා. මම ඒ වුණත් දැන් ඉස්සරට වැඩිය බන්දුල කියන්නේ කවුද කියලා දාන්නවා. මගේ හිත පිට යනවා. පිට යනකොට අමනාපයක් තියෙන බව දාන්නවා. ඒක හොඳ නෑ කියලාත් දාන්නවා. ඉතින් ඒටි මේක වෙන ඕක තමයි භවනාව කියන්නේ. ඔතෙන්ට එනකන් ආසේවන ප්‍රත්‍ය විතරයි. දැන් භාවනා කරනවා ෘචි අෘචිකම් තියෙනවා. දක්නාසුලුව කරද්දිත් ෘචි අෘචිකම් පහළ වෙනවා. ඉතින් පහළ වෙන්නේ නැත්නම් භාවනා කරන්න බෑනේ. ඉතින් ඒ නිසා දැන් යනමාර හදාගත්ත උපමාන ටික දිගේ හදාගත්ත ටූල්ස් අරගෙන එතන පාවිච්චි කරන හැබැයි දැන් එන්න තමන් කවුරුත් නැතුව මේක කරන්න පුරුදු වෙනවා. ඉස්සෙල්ලා අපි අහලා බලලා ප්‍රශ්නේ නිර්වචනය කරලා උත්තරේ හොයාගෙන ඒකට පිළියම් කරගෙන යන්නේ. ඉස්සරහට යන ප්‍රශ්නෙත් එක්කම උත්තරේ Taman තුලින්ම හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සඳහා ප්‍රශ්න අවශ්‍යයි. ඉතින් මේ ප්‍රශ්න තියෙන ලෝකෙට තමයි මනුෂ්‍ය ලෝකය කියන්නේ. ඒ නැත්තන කින්දගෙන මේක කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔය දැන් යන එක තමයි හරි එක. ඒකට උදව්පකාර අඩුම කැඩුම සකස් කරන එක තමයි මෙතෙක් කල් වෙලා තියෙන්නේ. ඒ නිසා නිජමෙතට යනවා නිජමෙතට මැදට යනක යන්න පුළුවන්. ඊටියෙද්දි නින්දට වැටෙනවා. එතන තියෙනවා පුහුණුවක්. එතන තියෙනවා බොක්කෙම්ම පුහුණුවක්, ලේවලිම්ම පුහුණුවක්. ඕක තමයි හරි ක්‍රමයේ කියන විශ්වාසය විතරයි නැත්තේ දැන්. ඒක ඇති වෙනකන් කල යුත්තේ මේකම නැවත නැවත බැලීම. ඒට අනුපස්සනා කියනවා, විපස්සනා කියනවා. බලන වෙලාව හැම වෙලාවෙම වරදි හරියන්නේ නැවම කියන එකක් නැහැ. වරදින වෙලාවේ තමයි ඇත්තටම පච්චකෙටුව වගේ එහෙම නැත්තම් දඬුවමක් කෙරුවා වගේ කසපාරක් ගැහුවා වගේ හුදට විසිරෙන්නේ ඒ වැරදෙනකොට. ඒක තමන්ට පාඩමක් වෙනවා. ඒක බන්දුරට පාඩමක් වේවා කියලා අපි නතර වෙනවා.
තිරුවන් සරණයි සංස බොහොම පිං.
සුරංගනී තුබුලා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න දැන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම මේ අහන්නේ මම හිතාගෙන හිටපු දෙයක් ඔබ වහන්සේ දවසක් කියනකොට ඊට වඩා වැරදි දෙයක් මං හිතාගෙන ඉන්නේ කියන එක වගේ දෙයක් මට දැනුණු නිසා ඔබ වහන්සේ පහුගිය දවසක කිව්වා හිත නිකන් තියන්න එපා බොහොම බිසීව තියන්න කියලා වගේ දෙයක් ඔබ වහන්සේ නිතරම හැමදේම කරනවා හරිම බිසි කියන එක. එතකොට අර අපි කියනවානේ අපේ ක්‍රියාකාරකම් ගොඩාක් අඩු වෙනවා, කාය සංස්කාර අඩු වෙනවා. එතකොට අපි නිතරම හිත බිසීව තියෙනවා නම් එතනදී අපි ගොඩාක් සංස්කාර කෙරෙනවා කියලා මම හිතාගෙන හිටියා. පොඩ්ඩක් එතනමට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන්
සරණයි. තමන් බිසි වෙන්නේ තමන් දන්න දේක. එහෙම බිසි වුණේ නැත්තම් නොදන්න දේවල් වලට හිත යනවා. ඒ නිසා දන්න එක හොඳයි, නොදන්න එකට හොඳයි කියලා වඩා කියලා පණිවිඩයක් තියෙනවානේ. ඒ නිසා දන්න දේක හිත යොදලා තියන්න. දැන් අපි කවුරුත් එක්ක හරි එදිලා ඉන්නවනම් වෙන කෙනෙකුට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ නේ. ඒව නැත්තම් පිස්සුයි පිහට්ටෝයි ඔක්කොම ඇවිල්ලා මේකට වැටෙනවා. ඒසන් නිතරම තමයි හිත දන්න දෙයක යොදවලා තියෙනවා. එහෙම නැත්නම් එක එකන ඇවිල්ලා අපිට න්‍යාය පත්‍ර දානවා. අනේ නිකන් ඉන්නවා නම් මෙහෙටක එන්නකෝ මෙහෙටක එන්නකෝ නෑ අපි නිකන් නෑ අපි වැඩ. ඒක කවුරු ආවත් කියනවා මේ මේ වෙලාවට මේ මේ වැඩ තියෙනවායි කියලා. ඉතින් ඒ නිසා ලොකු සාංශය කියලා තිනවා කාලසටහන පේන තැනක ලියලා අලවල තියාගන්න. කවුරු ආවත් කියන්නේ මෙන්න මේ කාලසටහන තමයි තියෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට කියන්නේ මට කවුරු හරි කිව්වොත් එහෙම අසෝලා මැරිලා මේ ආදාන උත්සවයට යන්න ඕන කියලා මං කියනවා කරන්න දැන් නේ ආදාන උත්සව වෙලාවයි මම වෙන වැඩක් දාගෙන ඉන්නවා. ඒක බොහොම කල්ැතුව දාපේ කෙනෙක්. එයාට ඕනේ නම් ආදාන උත්සවයට යන්න ගිය අවුරුද්ද කිව්වනම් මට දිනයක් දෙන්න තිබ්බා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මට අර ආදාන උත්සවයට යන්න ඕනේ නැතිකමට ඇති වෙන්න කාරණා තියෙනවා. මොකද හැම වෙලාවෙම වැඩ. මං සුද්දත් එක්ක වැඩ කරන වෙලාවේ මං සුද්දට කිව්වා මගේ කාලසටහන කවදාකවත් ඉදිරි සැලසුම් නැහැ. මට ඔය ෆියුචර් ප්ලෑනින් මැනේජ්මන්ට් ඩයරි එකක් ඕනේ නැහැ. මට නිකන් ඩයරියක් ඇති කියලා. දැන් මගේ ඩයරි එක අවුරුදු ගානකට පිරියා. ඉතින් කවුරු මොනවද ඇහුවත් මං කියන්නේ චන්ද්‍රරත්න අමරෙන් අහලා බලන්න. හේමන්තකින් අහලා බලන්න. මට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඇත්තටම මං දන්නෙත් නැහැ. හැබැයි මං දන්න මොකක් හරි දාලා තියෙනවා කියලා. හැබැයි මං ඔච්චර જાතිවත් මට ඕනේ වැටියත් කරගන්න. ඒක නම් සුරංගිය නිට කවදාකවත් කරන්න හම්බෙන්නේ නැහැ. චරුචුරුවම තමයි.
සමිනාන්සේ එතකොට අපිට නිකන් ඉන්න කියලා කියන්නේ
හේරිදි ගලවලා හිටපන්. ඇඳුම් ගලවලා හිටපන්. ඒක තමයි නිකන් ඉන්න කියලා උඹට කියන්නේ. අනුන්ගේ වැඩ ඔළුවේ දාගන්න එපා. නිකන් හිටපන්.
තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීනාංශ අහන්න. මේ දැන් සාමාන්‍ය වෙලාවට මම පැය දෙක භාවනා කරන්න උත්සාහ කරනවා. බොහෝ වෙලාවට හැමදාම වගේ කරනවා. ඒ වුණාට ඊට වඩා කරන්න නම් දවල් දවසේ හිතෙන්නේ හරිම අඩුයි. නමුත් සාමාන්‍යයෙන් ඉඳගෙන ඉන්නකොට ඔය විනාඩි 15ක් 20ක් එක තැනක ඉන්නකොට නිකන් හිත එකලස් වෙලා භාවනාවකට යනවා වගේ වෙනවා. නමුත් නැවත ඉඳගෙන ඉන්නේ වැඩිපුර කරන්න කියලා. එතකොට දැන් අර බහුලීගත කරනවා කියන එකේදී අපි වැඩිපුර සක්මන පරියන්කේ කරන එක කරන්න ඕනද? එහෙම නැත්නම් සතියෙන් ඉන්නද උත්සාහ කරන්න ඕනේ?
පටන් අර ගන්නකොට භාවනාව කියන වචනේ අයින් කරනවා. අපි සතියෙන් ඉන්නවා. දවසේ පැවිදිතරම සතියෙන් ඉන්නවා. එතකොට තේරෙනවා ඒක ඒ විදිහට සතිය වැඩෙනවා නම් පරියංක වේලාවට හිබේම හිත නැමෙනවා. සක්මන හිත නැමෙනවා. ඒකනේ බුද්ධහතු උත්තමනාසලගේ වැඩ. එනිසා බුදු උනත් සරුවච්චන් වහන්සේ තමන්ගේ දිනචරියාව කරානේ. ඉතින් ඒ වගේ අය වැඩේ හරියනවා නම් ඒ වැඩේ ඉස්සෙල්ලා හරියන්නේ භාවනාවෙන් නෙවෙයි. සතියෙන් වැඩේ හරියන්නේ. නිතරම සතිය. අඩු ගන්න මම වෙනත තරම් ඉඳගන්නේ නැහැ කියලා හරි දන්නවා. ඒත් කනගාටුවක් නැහැ. ආ දන්න මැරෙන්නේ නැහැ නේ. ඉස්සරහට යනකොට ඕක ඇහැදිලා එනවා. ආන්නේ විදිහට මේ රචනයේ මුල් හරිය සතියයි භාවනාවේ දෙක පටලවාගෙන. අන්තිම වෙනකොට නම් සතිය හඳුල්ලා දෙනවා. ඒ නිසා දවස පුරාම සතියින් ඉඳ. එතකොට අර ඉඳගත්තේ නැහැ, සක්මන් කෙරුවේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන අනිවාර්ය අතුරුපලයක් තමයි ඉඳ ගන්න හිතෙනවා. ඒක තමයි අපේ රෝල් මොඩල් එක. අපි රෝල් ප්ලේ එක. අපි මැරුණත් ආදර්ශයක් ඉතුරු කරලා මැරෙනවානේ. එනිසා මේ වෙලාවේ කරන දේ ජයග්‍රහණේ පරාජය හිතන්න එපා. ලොකු සංසි කියන්නේ. ඔබ මැරුණාට පස්සේ මොකද්ද ඉතුරු කරලා යන ආදර්ශය කියලා කල්පනා කරලා ජීවිතේ හැඩ ගහගන්න. ඒක කරන්නේ සත්‍ය ඇති කරගත්තට පස්සේ. සත්‍ය ඇති කරන්නත් ඉස්සෙල්ලා මේ වගේ උදාහරණ පරමාර්ථ තියාගන්න යන්න එපා. නිසා ඔය පැය දෙක හොඳයි කරගෙන යන්න. හැබැයි ඉතුරු පැය 22මත් සත්‍යමත් වෙන්න. සතිය හරිනම් මේක හදලා දෙයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ දුක් නිරෝගී සුව ලැබේවා.
දැන් අපිට විනාඩි 9ක් තව ඉතුරු වෙලා තියෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා. දිනුෂාට පුළුවන් දැන් මයික් එක අනුමුත් කරලා ප්‍රශ්න අහන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නය, මම පරයන්ක වලදී ආනාපාන සතියෙන් පටන් අරන් ආනාපාන සතිය ගෙවුනට පස්සේ එන එන අරමුණු ටිකක් අර ගොජේ වගේ බලනවා. ඊට පස්සේ සමහරලාට මුකුත් අල්ලන්නේ නැතුව හිස් තැනක් වගේ අරමුණු කරගෙන ඉන්න වෙලාවල් තියෙනවා. දැන් මට තව අත්දැකීමක් කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් ওই වාහනයක නිකන් ඉඳගෙන යන වෙලාවට භාවනාවක් නොකර මේ සිතිවිලි ගොඩක් එන වෙලාවක් තිබුණා. ගොඩාක් එක එක සිතිවිලි එනවා. ඊට පස්සේ මට හිතුණා මේ මොන කරදරයක්ද කියලා. මට හිතුණා දැන් අර මේ අර හිස්තන හිටපු එක කොච්චර හොඳ දෙයක සනීපයිනේ කියලා හිතලා, ඒ හිස්තන ඒ වගේ එකක් ස්වාමීන් වහන්සේ මම භාවනාවකින් අර නේ වෙනදට යන්නේ, එහෙම නැතුව ඒක මතක් කරලා ඒ හැඟීම ගන්න ඕනේ කියලා. එතකොට එහෙම එහෙම වගේ මේ එතන වගේ ඒකට යන්න පුළුවන් වගේ කියලා එකක් තේරුණා. ඒක භාවනාවක්ද එහෙම නැත්නම් ඒ මම හිතින්ම වාගත් එකක්ද කියලා දැනගන්න ඕනේ
සම්මාස. ඒකත් හොඳයි. ඒ වගේම කාර්ක යනකොට හිතනකොට මම දැන් පයින් ඇවිදිනවා නෙවෙයි, මංගෙන් හිටගෙන ඉන්නනේ, ඉඳගෙන ඉන්න ගමන් කාර්කේ යන ගමන් මේ හිතන්නේ කියලා දන්නවනම් අපි ගොඩ. හිතවිලි අස්සින් මම දැන් ඉඳගෙන ඉන්නේ. මම කාර්කේ ඉඳගෙන ඉන්නේ. කියන දේවල් පුළුවන් තරම් වර්තමාන කයට දාන්න අර වගේ හිතලුවකට දානවට වැඩිය. හිතට දැම්මට හරිය කවන්න උත්තර ලැබෙනවා නම් අපි අමතක කරන හොඳයි. උත්තරේ ඒක හොඳයි. දැන් ඊට වැඩි උතුම් දෙයක් පුත්‍රජානන්සේ දීලා තියෙනවා. කොච්චර හිතුවත් කොච්චර වේදනාව ආවත් කොච්චර අපි සද්ද ඇහුවත් මම දැන් මෙතන ඉන්නවා කියන එකට යන්න බැරි කමක් නැහැ. නිතර නිතර පුළු පුළුවන් වෙලාවට ඒකට යන්නේ. මොකද ඒක ප්‍රകൃතියක්. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. අර ඉස්සලා කියපු එක හිතලුවක්. ඒක වුණත් වැරදි තියෙන සාකල් කරන්න. නමුත් අර මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිතවිලි ඇසේ අනේක මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිතවිලි නැතුව යනවට වැඩිය වටිනවා කියන එක මතක තියාගන්න. එච්චරයි කියන්නේ.
දෙරුවන් සර්. සාගරිකා ටාන්පුලම් ප්‍රශ්නේ දැන් මයික් එක අන්මුට් කරන්න.
ස්වාමින් වහන්ස මේ උදයයහ ප්‍රශ්නෙට කියෙව ප්‍රශ්නේ මගේ අර සක්මන් භාවනාව ගැන ඇත්තටම මට තේරුන්නේ නැහැ ස්වාමින් වහන්සේ. සමත විදර්ශනා දෙකක් ගැන ස්වාමින් වහන්සේ නදහන් කරා මට චුට්ටක් ඒක කියලා දෙන්න පුළුවන්ද?
ඒක ඉගෙන ගන්න යන්න එපා. ඉගෙන ගන්න ගියොත් පැටලෙනවා. සක්මන් කරන්නකෝ. සත්‍යමත් වෙන්නකෝ. එතකොට ওই දෙක පැටලුම් ඇති. සක්මන් කරන්න සතියෙන් කරන්න. එතකොට ওই ප්‍රශ්නේ දැම්මොත් ප්‍රශ්න තුනක් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නේ වෙලාවට එනකොට දැන් අපි එන ක්‍රමයේ හැටියට තේරෙයි. ඕක දැනට ඔලුවට ගන්න එපා. සක්මන කෙරෙනවා නම් සක්මනයි කෙරෙන්න ඕනේ. ඒක සක්ම සමත උනත් කවන්නේ විපස්සනාත් කරන්න. ඒකේ සතිය ගැන බලන්න. වෙලාව එනකොට අර ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. ඒක ඔලුවට දාගන්න එපා.
හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, මට අර කියපු ප්‍රශ්නෙකට මේ ප්‍රශ්නෙකුත් නෙමෙයි ස්වාමීන් වහන්ස, ස්ටේට්මන්ට් එකක් මගේ ස්ටේට්මන්ට් එකක් මට කියන්න අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව කරනකොට දිනේෂගේ ප්‍රශ්නෙටම සමාන එකක් තමයි. දැන් සිතුවිලි එහෙම එනවා, මේක සමහරවිට කරදරයක් කියලා හිතෙනවා. දැන් ගොඩක් වෙලාවට කැලෙනෝනම් කැලෙන සක්මනේ අගදී අගදී කැඩෙන්නේ නැති වෙන, දැන් ගොඩාක් වෙලාවට අගදී කැඩෙන්නේ නැති ගානටම හදා ගන්නත් පුළුවන්. නමුත් අගදී කැඩෙනවා කියලා බලාගෙන ගියපුවාම මුලදී කැඩෙන දේවල් දැන් කැඩෙනවා කියලා සූදානම් ශරීරයෙන් ගියපුවාම කඩා ගන්න නැතුව අනිත් පැත්ත හැරෙන්නත් අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම හැරෙනකොට කිසිම කැඩීමක් නැතුව හැරෙනවා. සියලුම සතියෙන් ආයිපහුව අනිත් පැත්තට එනවා. සිතවිලිත් එහෙම වෙනවා. ඒවත් දිහා බලන්නේ නැහැ. නමුත් අර හැරෙන වෙලාවේදී තමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ හැරෙන වෙලාවේදී මම අර ටිකක් වීරිය වැඩි කමක් කරන්න ඕන කමක් තියෙන නිසාද කොහෙද මේ පස්සේ කියන එකකින් අර ගිය සතියේ ධම්මගුරු ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවෙත් සඳහන් වුණා හැම ගහපු ගව දෙනක් වගේ කියලා. ඒක මට අහලා තිබුණාට තේරලා තිබුණේ නැහැ. නමුත් එදා ඊට පස්සේ තමයි තේරුණේ මේ හැරෙන වෙලාවේදී මේකින් ඒ කියන්නේ ඒ අපිට එන පස්සෙන් කිසිම නිදහසක් නැති බවක් තමයි මට ඒ වෙලාවේ දැනුනේ. මට ඒක ඔබ වහන්සේට ඒක කියන්නම් කියලා තමයි මම හිතුනේ මේ අලුතින් ශාපු ප්‍රශ්න වෙලාවේදී. ඒකින් يعني එන හැම දෙයකින්ම අපි බැලුවොත් ගොඩක් වෙලාවට ඇහෙන් කනට පයනවා. දැන් ටීවී එකේ රිෆ්ලෙක්ට් එක මගේ කකුල් දෙකට එනකොට මම ඇවිදිනවා කියලා දැනෙනවා. නමුත් ඇවිදින එක දැනනකොට මම ඇත්තටම ඒ වෙලාවේ මම බලන්නේක් වෙනවා. හැබැයි දැන් වීරය කරගෙන යනකොට දැනීම දකි දැනෙන්න බලන්න වෙන විදිහ ඒක හොඳට පැහැදිලිව පේනවා. එතකොටම තේරෙනවා මේ 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 මට මගේ අරමුණු ගැටෙන විදිහට නේද මේක වෙන්නේ, සිද්ධ වෙන්නේ. ඒක විතරක් නෙමෙයි, තව සිතුවිල්ලක් આવත් ඒකත් එහෙම වෙනවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ කොහේ කොහේ අර තුවාලයක් තියෙන ගව දෙනක් වගේ කොහේ ගෑවුණත් වෙනසක් මේ නිදහසක් නැහැ වගේ මේ සිතුවිල්ලත් එක්ක මේ මුළු දවසේ නැගිටිලා ඉඳලා නිදා ගන්න යන කල්ම කිසිම නිදහසක් නැති ගමක් තමයි මේ සිතුවිලි ගැටීමෙන් වෙන්නේ කියලා හැඟීමක් තමයි මට සක්මනේදී ආවේ ස්වාමීන් වහන්සේ. මට හිතෙනවා ඒක හරිද දන්නේ ප්‍රකාශ කරනවා කියලා නිකන් ඔබ වහන්සේට ඉදිරිපත් කරනවා කියලා හිතුනේ.
ඔය ඉතින් ඒ බව තමයි තියෙන්නේ භාවනා කරත් නැතත්. භාවනා කරනකොට අර ගව දෙන හැම ගැහුවාගේ හොඳට පේනවා අරමුණේ හිටියත් දැවිලි තැවිලි, පිට ගියත් දැවිලි තැවිලි, පිට යන දෙයකට උනන්දු වෙලා ගියත් දැවිලි තැවිලි. නමුත් මේ දැවිලි තැවිලි දැන් අස්පනා පිට පේනවා. ඉස්සර අපි මේක වළක්වන්න උත්සාහ කරනවා, හිතුවිලි නැති කරන්න උත්සාහ කරනවා නානා ප්‍රකාර. ඒක කවදාකවත් හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක දන්නකම තමයි අපි නොදන්නකම දැනීමක් කියලා තමයි මේකෙන් කියන්නේ. මේව වහගන්න අපි විවිධ සුඛෝපභෝග වස්තු පෞලේ අය දන්න පරිසරයක ඉඳගෙන හිත පිස්සු කෙලගෙන ඉන්නවා. එහෙම නැත්නම් කියනවනම් මදේට ප්‍රමාදයට ලක් වෙලා ඉන්න. දැන් නැහැ, කෙලින්ම දකින්න. දෙක අර සක්මණේ ගැන කතා කරපු නිසා සක්මණේ කෙලවරට යනකොට අපි දන්නවා දැන් මෙතෙන්දි හිත පරිණිත හදනවා. එතකොට අපි වැඩි සතියකින් වැඩි බූස්ටර් ඩෝස් එකක් දාලා බලනවා. එතකොට ඒකත් ධර්තයක් පරිලාහයක් වෙනවා. දැන් අපි දන්නවා සමහර පළාත්වල කොරෝනා වැඩි. අපි කොරෝනා යන්න ඉස්සෙල්ලා ඒකට වැක්සින් එකක් ගන්න ඕනේ. ඒක වැක්සින් එකේ ආෆ්ටර් ඉෆෙක්ට්ස්. වැක්සින් එක ගන්න බැරි කම. ඉතින් ඒත් ධර්තයක් පරිලාහයක් තමයි. වැක්සින් එක ගත්තා නම් ඇන්ටිබොඩිස් හැදෙනවා. ඉතින් ඒ වගේ බෝවෙන ලෙඩක් තියෙන තැනට යනකොට අපි ඒක ගැන ආරස්සා වෙලා යනවා, වැක්සින් එකක් කරලා යනවා වගේ තමයි. සක්මනේ ගිහිලා කෙලවර බෝවෙන ලෙඩක් තියෙන තැන. ඉතින් යනකොට අර සූදානම් ශරීරේ ලෑස්ති වෙනවා. ඉතින් එතකොට ශරීරයට සතියට වැඩි ශක්ති ප්‍රමාණයක් දවන්න සිද්ධ වෙනවා. නමුත් අකුසල් නැහෙනේ. එහෙම නොවුනනම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. දැන් ඉන්සාව වැඩි ශක්ති ප්‍රමාණයක් සහ අඩු ශක්ති ප්‍රමාණයක් කියලා දෙකක් අපි කටයුතු කරනවා. හැබැයි දන්නවා ওই සිද්ධිය නිසා විඥාණයට නූපන්න අකුසල් උපදින්නේ නැහැ. ඒක හරියට මේ ඉලෙක්ට්‍රෝන වල strong bonds and the weak bonds කියලා જાති දෙකක් තියෙනවා. ඒක වැඩ කරනවා එයාගේ ශේෂ්ත්‍රය තුල. හැබැයි ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. අයිසෙක් නිව්ටන්ට අහුනේ ගුරුත්වාකර්ෂණය විතරයි. ඊට පල්ලෙහා මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතර තියෙන පොඩි පොඩි සම්බන්ධතා. ඒක තමයි අයින්ස්ටයින් විස්තර කරන්න ලැහැත්ුනේ ක්වොන්ටම් වල. ඒක අර ගුරුත්වාකර්ෂණය අහුණාට අහුවෙච්චි නැති සියුම් දෙයක්. ඒව අතරත් තියෙන මොනවාද විරසක කන්ථා බැලුම් බැඳීම්. දැන් නිව්ටෝනියන් ෆිසික්ස් හා ක්වොන්ටම් ෆිසික්ස් දෙකම දන්න මනුස්සයා ඉති අරට වැඩිය උනන්දු වෙන හිට වැඩිය උද්යෝගමත් අරට වැඩිය සමීපස්තයිනේ. ඉති බුදුජානනාංශය අපි මේ විදිහට ඒ සමීපස්ත කරනවා, උනන්දු කරනවා, උද්යෝගිමත් කරනවා. ඒක තමයි ප්‍රබුද්ධ කියලා කියන්නේ. එහෙම නැත්නම් නිින්ද තමයි. ඉතින් අපි කැමති නේ බුද්ධ බුදු වෙන්නද බුදියන්නද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. මේ තාම සුළු කෙනෙක් කැමති බුදු වෙන්න. එහෙමනම් පෙට්‍රල් පුච්චන්න ඕනේ. එහෙමනම් ඉන්ධන දවන්න ඕනේ. ඉන්ධන අදි සතියට සුපතිට්ඨිත සතියට යන්න ඕනේ. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි සති පිටවන්න එපා. ඊට ඉස්සෙල්ලා සති මාත්‍රි තියෙන්න එපා. ඉතින් එක 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 මට්ටම් තමයි අරව ඉල්ලගෙන කනේ වගේ තමයි පේන්නේ. නමුත් උත්සාහ කරන්නේ චිත්ත ප්‍රවෘතිය නූපන්න කුසලන්ගෙන් නොයිපති වීම සඳහා ගන්න දෘඪ ප්‍රයත්නයේ තමයි කෙල සුපදින තැන් වලට නොයයින් එක නෙමෙයි කරන්නේ. ඒකට ප්‍රිකෝෂන්ස් අරගෙන ගිහිල්ලා බලනවා මේ සතියෙ මෙච්චරම ඉමුනිටි එකක් දෙනවද වැක්සින් එක දෙනවද කියලා ටෙස්ට් කරන එක තමයි ඒ සක්මනේ හැරෙන වෙලාවේදී හිතවිලි බහුල වෙලාවේදී කරන්නේ. ඒක ආධුනිකයට අපි කියන්නේ වැඩ කරන යනකොට ගායක් එනවා. ඒ ගාය ආපුවාම ඒ කමටාන් සුද්ධ කරනකොට වැටෙනවා. එතකොට කියනවා හොඳට ලෑස්තිලා යන්න කෙලවරේදී එතන හිතුවිලි බහුල වෙන තැනකදී රාගය අවිශ්වෙන තැනකදී ද්වේෂය අවිශ්වෙන තැනකදී පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. කෙට වෙලාම ඉන්න එපා. බලලා ඒකෙදී සතිය ආරක්ෂකපච්චපට්ඨානා කියලා ආරක්ෂාව සලසලා දෙන හැටි තීරුම් ගන්න හොඳයි කියන එක තමයි කියන්න
තියෙන්නේ. නයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසානයේ මට අහන්න කැමතියි ස්වාමීන් වහන්සේ තුගෙන්නේ ඒකින්ම තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ උදේ ඉඳලා නැගිටලා ඉඳලා මම පාන්දර ඉස්සලා කිව්වේ නැගිටලා ඉවරන කල්ම මේකින් කරදර තමයි වෙන්නේ. නමුත් දැන් අර එතනින් පුරුදුනහම දැන් මේ සතිය කැඩෙන්න යනවා කියලා චුට්ටි වෙලාවකට කලින් තේරෙනවා. දැන් මේ කැඩෙන්න තමයි මේ හදන්නේ දඟලන්නේ කියලා. එතකොට ඒකම ඩේලි ලයිෆ් එකටත් ගොඩක් වෙලාවට උදව් වෙලා තියෙනවා. සරහක් යන්නේනවා නම් තමහල්ලාවට යනවා. ඒ යන්න ගොඩක් වෙලාවට එන්න කලින් ඐඩෙන්ටිෆයි වෙනවා.
ඒ තමයි යන්නේ කියන්නේ. ඒක තමයි අපි ආශා කරන දෙයියන් බුදුන් බවට පත් වෙන්නේ. අන්නේ ඒ පූර්ව නිවේදනයේ තමයි ඒකට කියන පුබ්බ කරන පුබ්බ කිච්ච කියලා. දැන් ඉරණගිඩ ඉස්සලා අරුණ එනකොටම අපි දානවා. ඒ වගේම කේන්ති එන්ඩි ඉස්සලා පූර්ව නිමිති දානවා. නින්ද එන්ඩි ඉස්සලාම පූර්ව නිමිති දානවා. සුනාමි එන්ඩි ඉස්සලාම පූර්ව නිමිති දානවා. ඒ නයි සුනාමි නෙවෙයි ඒක. නිජමත එන්ඩි ඉස්සලා නිජමත දානවනේ ඒක නිජමත වෙන්නේ නැහැ. මොකද හිත අවදි වෙලා තියෙන්නේ. ඒක දන්නවා නම් අපි කෙලස් සත ගාවට අපිට කෙලස් වලින් මුකුත් වෙන්නේ නැහැ. මොකද අපි දැනගෙන අතුරන්නේ. කක් අත ගන්නවා නම් හඩ අතට රබර් ග්ලව් එකක් දානවා. බුදුජානසයේ සඳහන් කරනවා අතේ තුවාල නැත්නම් වසභාජනය ගිනිචර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. වෙලා විවරයි අපි යනවා අපි බාර දෙනවා මයික් එක මෙහි ඉන්නවා ධම්ම කුසල කියලා හමුදුනේ. නේ? ඉන්නවා. කුසල කියලා හමුදුනේ ඉන්නවා
අල්ලන්නේ. දවස් ෆයිනන්ස් එදුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ සාදු 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 ඔබ වහන්සේට වන්දනා කියන වෙලාවක් නැහැ කියලා තමයි ඔබ වහන්සේ කිව්වේ.
නේ වන්දනා කරපන් කුසලව.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එදුවන් සර්ණයි සාදු සාදු සාදු. ඔබ වහන්සේලා පහළ යනවාද?
එහෙනම් අපි පටන්
අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපේ දෙවනි භාගය ආරම්භ කිරීමට මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ධම්ම කුසල ස්වාමීන් වහන්සේට. අපගේ ධර්ම දේශනාව වැඩසටහනින් දෙවැනි භාගය ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තණ්හා ဒුතියෝ පුරිසෝ දීගමද්දාන සංසාරං ඉත භාවං යථා භාවං සංසාරං නාති වත්තති ඒතමාදීනවං ඤත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං විත තන්හෝ අනාදාය සතෝ බික්ඛු පරිබ්බජේ.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා පින්නතුනි, අදත් අපි මේ විදිහට ධර්ම දේශනාවක් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් එතකොට අලුත් අවුරුද්දක් එහෙමත් උදා වෙලා තියෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ විටක බලාපොරොත්තු පොදි බැඳගෙන විවිධ අදහස් උදහස් පොදි බැඳගෙන ඉන්න වෙන්න පුළුවන්. සාමාන්‍ය අවුරුද්දක් පටන් ගන්නකොට අවුරුදු චාරිත්‍රවලත් යම්කිසි සලකුණක් යම්කිසි අදහසක් තියෙනවා. මෙන්න මේ ඉදිරියට එන අවුරුද්ද සාර්ථක වෙයි, තමුන්ගේ හිතූ පැතූ අදහස් ඉටු වෙයි, මෙන්න මේ ඉලක්ක ටික ලං කරගන්න පුළුවන් වෙයි කියලා අදහසකින් තමයි ගොඩක් වෙලාවට ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ. ඉතින් ඒ පහුගිය දවස්වල කීප දෙනෙක් අලුතෙන් ආපු කට්ටිය කීප දෙනෙක් ඇවිල්ලා ඉඳියා මේ අවුරුදු දවස් කිහිපය මෙහෙ ගත කරන්න. ඉතින් මම දෙතුන් දෙනාගෙන් ඇහුව ප්‍රශ්නේ තමයි මොකද මේ ගෙදරින් එලෙව්වවත්ද නෝනා තරහ වෙලාවත් එලෙව්වද කියලා. එහෙම නැත්නම් මේ මේ විදියට අවුරුදු දවස් කිහිපේ පිට වෙලා ඉන්නවට කැමැත්තක් ප්‍රකාශ කරාද කියලා ඔන විදිහේ ප්‍රශ්නයක් තමයි මම ඇහුවේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට අවුරුදු සමයක මේ වගේ පරිසරයක ඉන්නවා කියන්නේ ඒක ගැළපෙන්නේ නැහැ ඔය ගමන යන කට්ටියට ඔය ජීවිතවලට ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට අර චාරිත්‍ර වාරිත්‍ර ටික හරියට නිවැරදි විදිහට ඉදු කරගෙන අන්න ඒ යම්කිසි ප්‍රාර්ථනාවක් සහිතව අලුත් අවුරුද්දට එළඹීමක් තමයි ගොඩක් වෙලාවට අපේක්ෂා කරන්නේ. අර යම් යම් නැකත්වලට හොඳ හොඳ ඉලක්ක ටිකක් හදාගෙන එළඹීමක් තමයි අපේක්ෂා කරන්නේ. එතකොට මේ වගේ පරිසරයක ඉන්නකොට ඉතින් නැකත් උදා වුණාද දන්නෙත් නැහැ, නැකත් ඉවර වුණාද දන්නෙත් නැහැ. රතිඤ්ඤා ටිකක් නම් ඔය ගමේ ඇහෙනවා. රතිඤ්ඤා ටිකක් නම් ඇහෙනවා. එතකොට නැකත් මුකුත් සැමරිල්ලක් නැහැ. හැබැයි ඉතින් අපිට ඉතින් වරදක් වෙලත් නැහැ. වරදක් වෙලත් නැහැ. ඉතින් අර ඉලක්ක අඩු හින්දාද කොහෙද ඒ විදිහ දෙයක් තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ වගේ පරිසරයකට වෙන් වෙලා ගත කරනවා නම් අන ලෝකෙට සාපේක්ෂව බැලුවහම මෙහෙම මේ අවුරුදු දවස් කීපේ හරි මේ වගේ පරිසරයක ඉඳියොත් ඒක ගැලපෙන්නේ නැති දෙයක්. ඒක තමන්ගේ ඉලක්ක අසාර්ථක වෙන්න හේතුවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. කෙනෙක්ට ඒ විදිහ අදහසක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ ඉලක්ක යම් යම් දේවල් සාර්ථක කර ගැනීම යම් යම් බලාපොරොත්තු සහිත අපි යෙදෙන ගමනක තමයි මේ හැම වෙලේම එදිලා ඉන්නේ. ඉතින් මොකද්ද මේ ගමන, මොකද්ද මේ බලාපොරොත්තුව කියන දේ පිළිබඳ අපි ටිකක් කතා කරන්න බලමු. ඉතින් පහුගිය ධර්ම දේශනා කිහිපය අහගෙන ඉඳියා නම් ඒකේ අපි කතා කරපු මාතෘකාව පිළිබඳ මතකයක් තියෙනවා නම් අද මේ ටික ටික පඳුරු තලාගෙන යන්නේ කොයි දිහාවටද කියලා කෙනෙක්ට සමහර විට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒකේ යම්කිසි ඒ අපි සිදු කරගෙන යන ධර්ම දේශනාවේ යම්කිසි එක කොටසක් පිළිබඳ කතාවක් කරන්න, එක කොටසක් පිළිබඳ මඟ පාද ගන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මොකද්ද අපි දැන් අන්ත දෙකක් ගැන, මැදක් ගැන, ඒ වගේම මැහුම්කාරියක් ගැන කියාගෙන ගියා. එතකොට ස්වාමින් වහන්සේලා දෙදෙනෙක්ගේ අදහස් අපි ඉදිරියට අරගත්තා. මොකද්ද බුදුරජාණන් වහන්සේ අර යම්කිසි අවස්ථාවක කරන දේශනාවක් මුල් කරගෙන මෙන්න මේ හාමුදුරුවෝ ටික යම්කිසි ධර්ම සාකච්ඡාවක් කරනවා. අහන්නේ මොකද්ද? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් මෙන්න මේ අන්ත දෙක මනාව දැනගෙන මැද නොඇලේද අන්න ඒ තැනැත්තට මම මහපුරුෂයා කියලා කියනවා. ඒ තැනැත්ත මෙන්න මේ මැහුම් කාර්ය ඉක්මවා ගියා කියලා මම සඳහන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට මේ හාමුදුරුවන්ගේ ධර්ම සාකච්ඡාවට මූලය මොකද්ද? අර අන්ත දෙක මොකද්ද? මැද මොකද්ද? ඊළඟට මේ මැහුම්කාරිය කවුද කියන දේ තමයි සාකච්ඡාවට මූලික වුණේ, සාකච්ඡාවට හේතු වුණේ. ඉතින් අන්න ඒකෙදි දෙන්නෙක් අදහස් ප්‍රකාශ කරා. ඉතින් අපි මේ මැහුම්කාරිය කතාව කියන්නේ නැතුව ලිස්සලා ලිස්සලා පහුගිය සති කිහිපය ආවා. ඉතින් අද අපි බලමු මෙන්න මේ ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක්ම සඳහන් කරන ඊළඟ ඉදිරියට ඉන්න ස්වාමීන් වහන්සේලාත් මැහුම්කාරිය ගැන වෙන අදහසක් පළ කරන්නේ නැහැ. මැහුම්කාරිය පිළිබඳ එකම අදහසක් තමයි පිරිසගීම තියෙන්නේ. කවුද මේ මැහුම්කාරිය? මෙන්න මේ තණ්හාව කියන මැහුම්කාරිය කියලා සඳහන් කරනවා. ඒ අවස්ථා දෙකේදී මේ ස්වාමීන් වහන්සේලා තණ්හාව විදිහට තමයි මේ මැහුම්කාරිය හැඳින්වෙන්නේ. ඉතින් මැහුම්කාරියේ ස්වභාවය මොකද්ද? අන්න අර අන්ත දෙකක් අල්ලලා රෙදි කොන් දෙකක් අල්ලලා මැද තියෙන දේ අමතක කරමින් මැස්මක් යොදනවා. මැද තියෙන හිඩ සාමතක කරමින් මැස්මක් යොදනවා. එක රෙද්දක් විදිහට අරක ගලපලා එකතු කරනවා. ඔන්න ඕකනේ සාමාන්‍ය මැහුමකත් ස්වභාවය. එතකොට ඔය මැහුමත් එක්ක හොඳට ගැලපිලා එනවා මෙන්න මේ මැහුම් කාර්යයේ වැඩ. මේ කාන්තාවක් ස්වරූපෙන් තමයි මේක අඳුන්නන්නේ. එහෙම නැත්නම් අම්මාගේ ස්වරූපෙන් තමයි මේක අඳුන්වන්නේ. එතකොට අන්න අර මැහුම් කාර්යයක් කොන් දෙකක් අලලා මැද අමතක කරලා ගැටයක් දානවා. ඉතින් ওই ගැටේ හින්දා මේ යන ගාමනක් පිළිබඳ සඳහනක් වෙනවා. එතකොට අර පළවෙනියටම තමුන්ගේ අදහස් දැක්කපු හාමුදුරුවෝ කියනවා මෙන්න මේ ස්පර්ශය කියලා එකක් තියෙනවා. ඊළඟට ස්පර්ශය ඇතිවීම කියලා එකක් තියෙනවා. ස්පර්ශ නිරෝධය කියලා එකක් තියෙනවා. එතකොට මේ මැහුම් කාර්යය මොකද කරන්නේ? ස්පර්ශයත් ස්පර්ශයේ ඇතිවීමත් අල්ලලා ස්පර්ශ නිරෝධය අමතක කරමින් මැස්මක් දානවා කියලා ඔන්න සඳහන් කරනවා. එහෙම නැත්නම් අරමුණෙන් අරමුණට පැන පැන යනවා. එතකොට ඒක අරමුණක ෂෙහවීම ටික 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 පෙනීගෙන එනකොට මොකද වෙන්නේ? අලුත් අරමුණක් අපි අල්ල ගන්නවා. ඉතින් ඔය ගමනම තනිකර ඔතනම තමයි තියෙන්නේ. ඉතින් හැම වෙලේම අලුත් අලුත් අරමුණක් අල්ල ගන්නවා. එක ඉරියව්වක් එපා වේගෙන එනකොට අලුත් ඉරියව්වකට මාරු වෙනවා. අන්න අර Nirodhe කොටස බලන්න අපි අවස්ථාවක් ගන්නෙ නෑ වෙනුවට අන්න අලුත් දෙයකට පැනීමක් සිද්ධ කරන. යෝක තමයි ඔය කියන්නේ. ඊළඟට අදෙවනි හාමුදුරුවෝ කිව්වා මොකද අතීත අනාගත කොන් දෙක අල්ලලා වර්තමානයේ අමතක කරමින් ගැටයක් දානවා. මේ වර්තමාන මොහොත ගලාගෙන යනවා. නමුත් ඒක අමතක කරමින් ඒක මතක නැති කරමින් අන්න අතීත අනාගත අතර ඝට්ටනයක් සිද්ධ කරනවා. ඉතින් ඔන්න මේ මහොම්කාරියගේ වැඩේ ඔය වගේ කියලා සඳහන් කරා. ඉතින් මේ මහොම්කාරිය පිළිබඳ විස්තරයක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අන්න අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ මහොම්කාරියගේ ලක්ෂණ ටිකක් සඳහන් කරනවා. මේ තණ්හාවේ ලක්ෂණ ටිකක් සඳහන් කරනවා. මොකද්ද කියන්නේ පොන් එතන සඳහන් වෙන්නේ මොකද්ද? යායන් තණ්හා පොනෝ බවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඔන්න මේ විදිහට තමයි ඔය මහොම්කාරිය ගැන හඳුන්වලා දෙන්නේ. මොකද සඳහන් කරනවා පුනර්භවයක් ඇති කරවන්නේ. ඔන්න පළවෙනි ලක්ෂණය මෙයාගේ පුනර්භවයක් ඇති කළ දෙනවා. එහෙම නැත්නම් මෙතන ඉඳලා තව තැනකට කොහේ හරි ජීවිතයක් කොහේ හරි ස්ථානයක් අල්ලලා දෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේ පුනර්භව කතාව කියනකොට කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මෙතන ඉඳලා යම් කිසි ආත්මයක් ගිලිහිලා තව තැනකට යනවා කියලා එහෙම දෙයක් නැහැ. අඩුම ගානේ මෙතනදීවත් එහෙම එක දිගට පැවැත්වීමක් නැහැ. එක දිගට පැවැත්මක් නැහැ. ඒ වෙනකොට මොකද වෙන්නේ? අන්න මේ ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. එතකොට මේ යම් කිසි විඥානයක් ඇති නැති වෙවි යන ක්‍රියාවලියක් තියෙන්නේ. එහෙම නැතුව ඒකාකාරව පැවතීමක් නැහැ. එතකොට මේ තියෙන ක්‍රියාවලියම අර පොඩ්ඩක් නිකන් ඕලාරික වෙනසක් තමයි වෙන්නේ. මේ කයක් අතහැරලා අලුත් කයකට බැස ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ වෙනස අර යන ක්‍රියාවලියම තමයි. මේ මොහොතක් මොහොතක් පාසා අපි මෙරි මෙරි උපදිමින් තමයි යන්නේ. නමුත් අන්න අර පැහැදිලි වෙනසක් අවසානයේ පොඩ්ඩක් පේනවා. මෙතනින් චුත වෙලා ගිහිල්ලා කොහේ හරි අපායකට වැටුණා කියලා පොඩ්ඩක් පේනවා. අන්න ඒ විදිහේ දෙයක්. එතකොට ඒක පිළිබඳ එක්තරා අවස්ථාවක සඳහන් කරනවා. මෙන්න මේ කෙනෙක්ගේ ප්‍රශ්නයකට උත්තරයක් දෙන බුදුරජාණන් වහන්සේ ඒක හරිම ලස්සන උපමාවකින් කියන්නේ මේ ලැබුගින්නක් පිළිබඳ සඳහන් කරනවා. මේ ලැබුගින්න තියෙනකොට එක ගහක ඉඳලා අපි තමු යම්කිසි පරතරයක් තියෙන ගස් දෙකක් අතර මේ එක ගහක ඉඳලා තව ගහකට මේ ගින්න අල්ලනකොට මොකද්ද හේතු වෙන්නේ කියලා විමසා සිටිනවා. එතකොට කියනවා මෙන්න මේ වාතයම තමයි හේතු වෙන්නේ. වාතයම තමයි ඒකට උදව් කරන්නේ. අන්න වාතය හරහාම ගිහිල්ලා මේ ගින්න අනිත් ගහට අල්ලනවා. එතකොට මෙන්න මේ එක කයක් අතහැරලා තව කයක් අල්ල ගන්නකොට එතන මොකද්ද හේතු වෙන්නේ කියලා අහුවාම කියනවා අන්න මේ තණ්හාව තමයි මේ අතරමැද පාලම හදලා දෙන්නේ. මේ අතරමැද පැනීම සිද්ධ කරලා දෙන්නේ. හරියට අර වාතය තුලින් ගිහිල්ලා තව ගහකට ගිනි අල්ලනවා වගේ මෙන්න මේ කයේ ඉඳලා තව කයක් අල්ල ගන්නවා. මුකුත් තියන්නේ නැහැ. නමුත් වෙන තැනක් අල්ල ගැනීමක් සිද්ධ කරනවා. දෙවන්නෝක තමයි ඔය කියන්නේ පුනර්භවයක් ඇති කරවන්න හේතු වෙන්නේ මෙන්න මේ තණ්හාව කියන එක කියලා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. ඊළඟට තව ලක්ෂණයක් සඳහන් කරනවා තුටුවීම් ඇලීම් සහිත වූවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ යම් යම් සතුටුවීමක් ඇලීමක් එන්නේ විදිහේ ලක්ෂණයක් මේ තණ්හාවේ තියෙනවා. දැන් අපි ඔය ගමන් කර කර යනකොට පොඩි පොඩි නිකන් ඒ තැන සතුරු වීමක් ඒ තැන මනාපයක් ඇති කර ගැනීමක් තියෙනවා. මෙන්න මේ විදිහේ ඇලීමක් තියෙනවා. ඔන්න ඔය වගේ ලක්ෂණ ටිකක් මේ තණ්හාව පිළිබඳ සඳහන් කරනවා. මෙන්න මේ විදිහේ දේවල් සහිතව තමයි මේ තණ්හාවේ වැඩ කටයුත්ත කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකද්ද තියෙන ලක්ෂණේ? අන්න සතුටු වෙන ගතියක්, ඊළඟට ඇලෙන ගතියක් මේ තණ්හාවේ තියෙනවා. ඒ වගේ ඒ තැන සතුටු වෙනවා. එතන සතුටු වෙනවා, ආපහු තව ටිකකින් වදිනවා, තව එකක් අල්ල ගන්නවා. ආපහු සතුටු වෙනවා. තව එකක් අල්ල ගන්නවා. ආපහු සතුටු වෙනවා. ඔන්න ඔහොම ගමනක් තමයි මේ තියෙන්නේ. ඊළඟට ඕකම තව විදියකට තව පොඩ්ඩක් විස්තර කරලා කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තණ්හාව තුන් ආකාරයකින් දක්වන්න පුළුවන්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් ඔය තුන කියනකොට හොඳටම පැහැදිලි කරන්න පුළුවන් විදිහ තමයි අපි කියමු ඔන්න යම් කිසි අපි හිතමුකෝ කසාදයක් කියලා. එහෙම නැත්නම් කාන්තාවක් එක්ක සම්බන්ධයක් ඇති වුණා කියලා. එහෙම නැත්නම් පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණා කියලා. එතකොට වන්න මුලින් බොහොම ජොලි කාලයක් එනවානේ. බොහොම වටිනා කාලයක් එනවානේ. මුල් මාස කීපයක් අවුරුද්දක් හමාරක් වෙන්න පුළුවන්. අනේ ඉතින් දිව්‍ය ලෝකෙ ගියා වගේ ගතියක් තියෙනවා. ඉතින් ඔය කෑල්ල අපිට පෙන්වන්න පුළුවන් අන්න අර කාම තණ්හා කොටසට දාලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික 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 අන්න වෙනස් වීම පේන්න ගන්නවා. වෙනස් වීම පේන්න ගන්නවා. මේ අරමුණේ විපරිණාමයක් පේන්න ගන්නවා. ඉතින් මොකද වෙන්නේ කියනවා, කලින් වගේ ඔයා මට ආදරේ නැහැ කියනවා. එහෙම නැත්නම් වෙනස් වෙලා කියනවා. අන්න ඒ වගේ ප්‍රතිචාර දක්වනවා. අර මුල් ආකාරයෙන් මේක පවත්වන්න උත්සාහයක් අපි තුල ඉබේම නැగిලා එනවා. ඒ විදිහට මේ වෙනස බාර ගන්න කැමැත්තක් නැහැ කියන ගතියක් අපි තුල ඉබේම නැතිලා එනවා. එතකොට අන්න ඔය මොකද්ද කියන්නේ? ඔය කියන්නේ අන්න භව තණ්හාව පිළිබඳ මේ ඇතිවෙච්ච දෙයක්, මේ ලබාගත් සතුටක් එක දිගට ඒ ආකාරයෙන් පවත්වන්න උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහට උත්සාහ කරාට මොකද? එහෙම පැවැත්මක් නැහැ. එහෙම පැවැත්මක් නැහැ. ටික 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 වෙනස් වෙලා ගිහිල්ලා අන්න යම් කිසි දවසක විරසක වුණාද, එදාට මරන්න පුළුවන්, කපන්න පුළුවන්. ඔය ගානට ගැළපිලා යනවා. අන්න විභව තණ්හාව. ඔන්න ඔය විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් ඔය දැන් ලංකාදීපේ පත්තරේ එහෙම තියෙනවා, දෙයියෝ සාකි කියලා පිටුවක්. ඔය පිටුව අරන් බැලුවොත් ඔන්න ඔය කෑලි තුනේ නියමෙට තියෙනවා. හොඳ හොඳ විස්තර සහිතව තියෙනවා, හොඳ හොඳ කතන්දර තියෙනවා. මෙන්න මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කොටස් තුන නිරූපණය වෙන කතා, නිරූපණය වෙන අවස්ථා. ඉතින් ඔන්න මේ විදිහේ ගමනක් මෙන්න මේ තණ්හාව සමග කෙරෙනවා කියලා සඳහනක් තියෙනවා. ඒ විදිහේ පැහැදිලි කිරීමක් තියෙනවා. ඉතින් ඒක හා සම්බන්ධම තව දේශනාවක් තමයි අද මාතෘකාව විදියට මම තියාගත්ත ගාථාවේ සඳහන් වෙන්නේ. මෙන්න මේ තණ්හාව ගැන කරන කතාවක්. තණ්හාව ගැන කෙරෙන පැහැදිලි කිරීමක්. ඉතින් එකම ගාථාව හැමදාම ඉදිරියෙන් තිබ්බොත් කට්ටියට හිතේ අමාරුවක් ඇති වෙයිද දන්නේ නැහැ කියලා. ඔන්න මම අද වෙන ගාථාවක් ඉදිරියෙන් තිබ්බා. මොකද්ද මේ ගාථාවේ? බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තණ්හාවගේ ක්‍රියාකාරීත්වය තමයි සඳහන් කරන්නේ. එතන සඳහන් කරන මොකද්ද? තණ්හා ဒුතියෝ පුරිසෝ දීගමද්දාන සංසාරං. මෙන්න මේ තණ්හාව දෙවන්නා කරගෙන තමයි මෙච්චර මේ දීර්ඝ කාර්යයක් මෙන්න මේ ගමනකේ දෙන්නේ. ඉත්ථ භාවං යථා භාවං සංසාරං නාතිවත්තති. මෙන්න මේ මෙසේ භවකුත් අන්සේ භවකුත් අතර ගමනක අපි යදිලා ඉන්නවා. එන්නේ ගමන කවදාවත් ඉක්මවන්නේ නැහැ. මෙන්න මේ සංසාරය ඉක්මවන්නේ නැහැ. මෙන්න මේ විදිහට තණ්හාව දෙවන්නා කරගෙන ගමන් කරන තැනත්තා. එතකොට අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ගමනක් යනකොට අපි සහායකෙක්, යාළුවෙක් එකගෙන යන්න ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ජීවිත ගමන යන්නේ මගේ දූ දරුවෝ එකතු කරගෙන, ඊළඟට ඥාතීන් එකතු කරගෙන, දෙමාපිය එකතු කරගෙන යන්නේ කියලා තමයි අදහස තියෙන්නේ. නමුත් ඒ වුණාට මොකද? හරිම දෙවන්න තමයි මේ සඳහන් කරන්නේ. ওই ගමනේ දෙන්නේ මෙන්න මේ තණ්හාව කියන දේ දෙවන්න කරගෙන. එයාගේ සහයෙන් තමයි මේ ගමනේ දෙන්නේ. ඉතින් මෙසේ භවකුත් අන්සේ භවකුත් අතර ගමනක යෙදෙනවා කියලා සඳහන් කරනවා. දැන් එක කයක් අතහැරලා තව තැනකට යනකොටත්, එක ගහක් අතහැරලා අලුත් ගහට ගිනි අල්ලනකොටත් ඔන්න මෙසේ භවක් අන්සේ භවක් අතර පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඊළඟ එක අරමුණක් අතහැරලා තව අරමුණක් අල්ලනකොටත් අන්න මෙසේ භවත් අන්සේ භවත් අතර පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඔන්න මේ පරිවර්තනේ, ඔන්න මේ ගමන මෙන් මේ තණ්හාව විසින් අරගෙන යනවා කියලා සඳහන් කරනවා. ඊළඟ කොටසේ සඳහන් කරනවා මෙන්න මේ ආදීනවය දැකලා. ඒතම ආදීනවඤ්ඤත්වා තණ්හා දුක්ඛස සම්භවං. විත තණ්හෝ අනාදාය සතෝ භික්ඛු පරිබ්බජේ. මෙන්න මේ ආදීනවය දැකලා, මෙන්න තණ්හාවේ තියෙන මේ ආදීන ස්වභාවය දැකලා, මෙන්න මේ තණ්හාව දුකට හේතු වෙනවා කියන එක දැනගෙන කටයුතු කරොත්, මෙන්න මේ තණ්හාව දුරු කළා, අල්ලා ගැනීමක් නොකරන තැනැත්තා පිරිනිවෙනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ දුක කෙලවර කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්නයි තව විදිහකට බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව සඳහන් කරනවා. මොකද මෙතන සඳහන් කරන්නේ මෙන්න මේ දුක. දුකට හේතු වෙන්නේ මේ තණ්හාව. මෙන්න මේ විදිහේ ගමනක්. ඉතින් කෙනෙක් මෙන්න මේ තණ්හාව දුරු කරොත්, ඒ අල්ලා ගැනීම අතහැරියොත්, අනේ හේතුවෙන්ම මේ දුක කෙලවර වෙනවා කියලා සඳහන් කරනවා. ඒ විදිහේ පැහැදිලි කිරීමක් තියෙනවා. මේ පැහැදිලි කිරීමට හේතුව විදිහට, මේ පැහැදිලි කිරීමට මුල විදිහට බුදුරජාණන් වහන්සේ ගන්නේ මොකද්ද? යම් කිසි දුකක් ඇති වෙනවාද, ඒ සියල්ල මෙන්න මේ තණ්හාව හේතුයි. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං තණ්හාපච්චය. මෙන්න මේ තණ්හාව නිසා තමයි මේ යම් තාක් දුකක් ඇති වෙනවාද, ඒ දුකට හේතුව. එතකොට අන්නේ තණ්හාව දුරු කරොත් ඒ තැනැත්තා තවදුරටත් දුකටපත් වෙන්නේ නැහැ කියලා තමයි ඔන්න ඒ ගාථාවට බුදුරජාණන් වහන්සේ මාර්ගේ පාදගන්නේ. එතකොට ඔන්න ඒ විදිහේ ගමනක නැවත 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 යෙදිලා ඉඳීමක් අපි තුල තියෙනවා. මෙන්න මේ විදිහේ මහුංකාරියක් සමග, එහෙම නැත්නම් මේ විදිහේ දෙවැනි පුරුෂයෙක් සමග යන ගමනක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ඉතින් ඒ ගමන තුල ඔන්න ඒ විදිහේ ආදීනව ස්වභාවයක් තියෙනවා. ඒ විදිහේ දේවල් පෙනී යනවා. ඉතින් ඒ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික මේ තණ්හාව පිළිබඳ ආදීනව ආකාරයක් කෙනෙක් දකිනවනම් අනේ තැනැත්තට පුළුවනි මෙන්න මේ තණ්හාව නැති කිරීමේ ප්‍රතිපදාවකට වැටෙන්න. තණ්හාව දුරු කිරීමේ ප්‍රතිපදාවකට වැටෙන්න. ඉතින් ඒ ප්‍රතිපදාව පුරණ කට්ටියක් විදිහට තමයි ඉතින් අපි මේ හම්බෙලා ඉන්නේ. ඉතින් මොකද්ද ওই ප්‍රතිපදාව? වෙන මොකුත් බොහොම බරපතල විදිහට ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිට කියන්න පුළුවනි මෙන්න මේ සිහිය කියන, සිහිය පුරුදු කරනවා කියන ප්‍රතිපදාව, එහෙම නැත්නම් සති කියන ප්‍රතිපදාව තමයි මෙන්න මේ තණ්හාව දුරු කරන වැඩේ. තණ්හාව දුරු කරන්න හේතු වෙන්නේ ඕක තමයි. ඔය වැඩේ තමයි නැවත නැවත කරන්න තියෙන්නේ. ඉතින් ඔය වැඩේ කරනකොට 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 මොකද වෙන්නේ? අර තම තමුන්ගේ තියෙන ඒ අඩුපාඩුකම්, එහෙම නැත්නම් තම තමුන් කොහොමද නැවත නැවත මේ තණ්හාවෙන් ඉලක්ක හදාගන්නේ කියන එක අපිට අත්දකින්න පුළුවන්. මේ වැඩේට බැසගත්tාම මේ වැඩේ පැත්තක තිබිද්දි ඔන්න අලුතෙන් 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 ඉලක්ක සාදා ගන්නවා. ඉලක්ක සාදා ගන්නවා. ඉතින් දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා නේද, දැන් දවස් 2 3යි. ඉන්දියේ. දවස් 2 3ක් මේ සිහිය පුරුදු කරලා. ඊට පස්සේ මගේ මේ භාවනාවේදී මම දැනගත්ත දේවල් ටිකක් කියන්නේ කියලා ඇවිල්ලා ඔන්න ඉතින් කියනවා පටිච්ච සමුප්පාදයක් ගැන මොකද්ද ලොකු විස්තරයක් කිව්වා ඉතින්. ඉතින් ඕක කියාගෙන යනකොට බාගය දුර යනකොට ඉතින් අර හයිබ්‍රනේට් මෝඩ් එකට තමයි මාව වැටෙන්නේ. ඉතින් කොහොම හරි කියලා ඉවර වුණා. ඉතින් ඔන්න ලොකු පැහැදිලි කිරීමක් කරනවා මේ මෙන්න මේ ප්‍රතිපදාව තුළින් මම දැනගත්තේ කියලා. ඉතින් එතකොට මම අහුව දැන් ඔය ගෙදරින් අරන් ආපු එකද නැත්නම් මෙහෙදි මේ සීය වඩන්න ගිහිල්ලා පුරුදු කරගත්ත එකක්ද කියලා. දැනගත්ත එකක්ද කියලා. ඒතර කියනවා මෙහෙදිම තමයි මම මේ ටික හඳුනගත්තේ. මෙන්න මේ විදියට පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙන ආකාරය මට වැටහෙනවා හොඳට කියලා මේ තැනත්තා සඳහන් කරනවා. අන්න අර සිහිය පුරුදු කරන්න ආවට මොකද නැවතත් අර මැහුම්කාරියගේ ගැටයකට හසු වෙලා, මැහුම්කාරියගේ ගැටයකට හසු වෙලා අන්න වර්තමාන මොහොත ඉක්මවලා තියෙනවා. ප්‍රපංචයක් දිගේ ගලාගෙන ගිහිල්ලා තියෙනවා. අන්න බලන්න තණ්හාව දුරු කරන ප්‍රතිපදාවකට වැටුණත් කොහොමද අපි නැවතත් තණ්හාවට නැතු වෙන්නේ? නැවතත් තණ්හාවට නතු වෙන්නේ මෙන්න මේ සතිමත් බව පුරුදු කරනකොට. කොහොමද ඒ තුලින් මතුවලා එන අදහස් වලට නැවත නැවත අපි හසු වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දෙයක් පුරුදු කරනකොට මුලින් කෙනෙක්ට තේරෙන දේ තමයි මේ සිහිය පුරුදු කරන්න ගියාම යම්කිසි අපහසුතාවයක් තමයි වැඩි වැඩියෙන් වර්ධනය වෙලා ඉන්නේ. දුක නැති කරන්න ගියාම මොකද දුක තව ටිකක් වැඩි වුණා කියලා තමයි හිතෙන්නේ. ඒක එක්තරා සත්‍යයක් තියෙනවා. මොකද හේතුව මෙන්න මේ යථාර්ථයට පොඩ්ඩක් අවධානය යොමු කරාම, යථාර්ථයට තමුන්ගේ සිහිය මෙහෙයවුවාම තියෙන්නේ පිරිගාන ගතියක් තමයි. තියෙන්නේ යම්කිසි එපා කරපු ගතියක් තමයි. ඉතින් ඒ එපා කරපු ගතිය අපිට ගොඩක් කලාවට අසාහනය දනවන සුළි. අසාහනය දනවන සුළි. ඉතින් ඒ අසාහනය තුළින් යන ගමනක් තමයි එක්තරා විදිහක මේක. මොකද ඒ අසාහනෙන් පලා ගියොත් නැවතත් අර සුපුරුදු ගමනේම තමයි යෙදිලා ඉන්නේ. ඒ වෙනුවට මෙන්න මේ අසාහනයට ටිකක් මුහුණ දෙන්න පුරුදු වුණොත්, මේ අසාහනයේ හරහා යන්න පුරුදු වුණොත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ තැනතර තේරෙනවා. මෙන්න මේ මම ප්‍රතිපදාව වඩනකොට මෙච්චර මේ හිත ඇවිස්සීලා තිබුණාට මොකද දැන් ටික ටික එච්චර පීඩාවක් එච්චර අසහනයක් මට නෑ කියලා හඳුනගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කඩයිම ගොඩ දෙනෙක්ට මේ වගේ වැඩක් නොකරන්නම හේතු වෙනවා. නොකරන්නම හේතු වෙනවා. අම්මෝ මේ වගේ වැඩවලට ගිහිල්ලා මේ තියෙන එකක් නැති වෙලා යයි, අමාරුවෙන් රැකගත් එකක් නැති වෙලා යයි කියන අදහසින් තමයි ගොඩ දෙනෙක් ඉන්නේ. ඒක එක පැත්තකින් ඒගොල්ලෝ හොඳට දැන අඳුරගෙන කියන වැඩක් වගේ. බැස්සේ නැතුණාට මොකද, ගොඩ ඉඳගෙන කිව්වට මොකද, හොඳට වැඩේ පොඩ්ඩක් තේරිලා තමයි කියන්නේ. ඉතින් මොකද කරන්නේ, මොන මොන හැරිල් වලින් වහගෙන අටවගෙන ඉතින් අර සුපුරුදු දෙවැනි පුරුෂයා සමග ගමනක යෙදෙනවා. දෙවැනියෙක් සමග ගමනක යෙදෙනවා. ඒ වෙනුවට මේකට බැස්ස ගමන් මොකද වෙන්නේ, අන්න පොඩ්ඩක් පිස්සු අද්දලන ගතියක් තියෙනවා. ඉතින් තියෙන පිස්සු පොඩ්ඩක් ඇවිස්සලා එනවා. ඉතින් ඇවිස්සෙන පිස්සු අහරහා ගියොත් අන්න නිවැරදි යම් කිසි සහනයක්, නිවැරදි දිශාවක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔය සිහිය කියන දේ පිළිබඳ කෙනෙක් එක්තරා අවස්ථාවක සඳහනක් කරනවා. මොකද්ද මෙන්න මේ සිහිය කියන එක හැම දිනාටම සුදුසු දෙයක් නෙමෙයි. හැම දිනාටම සුදුසු දෙයක් නෙමෙයි. මොකද මේක පුරුදු කරන්න ගියපු ගමන් මේ තියෙන අසහනය වර්ධනය වෙන එකක් තමයි වෙන්නේ. තියෙන අසහනේ වැඩිවීමක් තමයි වෙන්නේ. ඒක හින්දා ඔය මයින්ඩ්ෆුල්නස් කියන එක හැම එකටම විසඳුමක් නෙමෙයි කියලා අන්න ප්‍රකාශයක් කියනවා. මොකද්ද මේ කියන්නේ? ඔන්න ඔය කඩේීම ගැන තමයි කියන්නේ. ඔය ටික පැන්නට පස්සේ ඉතුරු කොටස ගැන අදහසක් නැහැ. නමුත් අර පිස්සු අද්දලන ගතිය මුලින් ඉඳින් තියෙනවා පොඩ්ඩක්. ඉතින් කොහොමත් තියෙන පිස්සු ඉතින් පොඩ්ඩක් වැඩි වෙලා එනවා. ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවය. නමුත් ඒක හරහා යන්න ටික ටික පුරුදු වුණොත්, ඒක හරහා ගියොත් අන්න අර විදිහට විවේකී ගතියක් ටිකෙන් ටික වර්ධනය කරගන්නවා කියන එක අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ දුකෙහි ටිකෙන් ටික අඩුවීමක් තියෙනවා කියන එක අත්දකින්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීම තුළින් තව තව දේවල් අපි ගොනු කරගන්න හදනවා. ඉතින් අර කලින් කෙනෙක් ඇවිල්ලා වඩිච්ච සමුප්පාදේ ගැන කියපු ප්‍රකාශිත් එන්නේ ඒ වගේ ගොනු කර ගැනීමක්. අර තණ්හාව නැති වේගෙන පොඩ්ඩක් අඩු වේගෙන එනකොට මොකද වෙන්නේ? අන්න අර තව දෙයක් අල්ලගෙන කොහොමාරි බලනවා, ආ මම මේ පටිච්චසමුප්පාදේ ගැන හරි තේරුම් ගත්තා. ඒකත් බොහොම වටින දෙයක්. බුදුරෙක් උනත් සඳහන් කරලා තියෙනවානේ මේ පටිච්චසමුප්පාදේ කියන්නේ හරියට තේරුම් ගන්න බොහෝ අපහසු දෙයක් කියලා. ඉතින් මට මේ පමණින් තේරෙන එක කොච්චර වටිනවද කියලා අන්න අර තණ්හාවටම නතු වෙලා ඉතින් ලොකු ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඉතින් සාමාන්‍ය කමඨහන් වර්තා කියන්නේ ඉතින් ඕ වගේ ප්‍රකාශව තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉතින් විශේෂිත ප්‍රශ්න ටිකක් තියෙනවා ওই වார்த்தාවල. ඔන්න පළවෙනියට අහන ප්‍රශ්නයක් තමයි ඉදිරියට යන්නේ කොහොමද කියලා පහදා දෙන සේක්වා. ඔන්න එකක්. ඊළඟ තව තැනක සඳහනක් වෙනවා සමහර වෙලාවට මේ භාවනාව එකම තැන. එකම තැන. මට මෙතනින් මේ වෙනසක් දැනෙන්නේ නැහැ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කියලා සඳහන් කරනවා. ওই කා ගේ මතවාදද ඉදිරිපත් කරන්න කියලා බැලුවොත් ඔන්න ඔය තණ්හා මැහුම්කාරියගේ අදහස් උදහස් තමයි වගේ නහර දක්වන්නේ. ඒ වෙනුවට මේ තියෙන දේ බාරගත්තොත්, ඒ තියෙන දේ බාරගෙන යනවා කියන ප්‍රතිපදාවට එළඹුණොත් ඇතරම කිසි දෙයක් ළඟා කරගත්තා කියලා නම් කියන්න පුළුවන් හැකියාවක් නැහැ. කියන්න පුළුවන් හැකියාවක් නැහැ. තියුණා නම් මොකක් හරි ඒකත් ඇත්තට නැතිලා ගියා කියලා තමයි කියන්න වෙන්නේ. ගොඩක් වෙලාවට ඒ විදිහේ ප්‍රකාශයක් තමයි කරන්න වෙන්නේ. අන්න ළඟා කරගත්තා කියලා කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒක නිවැරදි ප්‍රතිපදාව නෙමෙයි. ඉතින් ඔය භාවනා කියන වචනේත් තියෙනවා යම්කිසි ඌණියම් වෙච්ච ගතියක්. මේ භාවනා කියන වචනේත් මහා භයානක වචනයක්. මොකද ඒක හේතුව භාවනා කරන්න ගියාම මොනවා හරි ළඟා කර ගැනීමක් පිළිබඳ අදහසක් එනවා. ඒ විදිහ අදහසක් එනවා. ඔයක් හරි ටාගට් එකක් පිළිබඳ අදහසක් එනවා. ඉතින් ඒ ටාගට් හඹාගෙන ගියපු කට්ටිය සමහර විට අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ කෙනෙක් ඇවිල්ලා මට දවසක් කියනවා, අන්න මම මේ විදිහට අවුරුදු 5ක් පැවිදි දම් පුරුවා. පැවිද්දේ ඉඳපු කෙනෙක්. එතකොට කියනවා මෙන්න මේ විදිහට භාවනා කරා. ඉතින් මොකද කරේ? ඉතින් ධ්‍යානෙට සමවදින්න ඔන්න මෙන්න ධ්‍යානෙ සමවදිනවා කියලා එන ඉල මම ඉතින් බොහොම උත්සාහ කරා කියනවා. ඉතින් උත්සාහ කළා මට අන්තිමට සමේ රෝගෙකුත් ඇවිල්ලා ඇස් ගෙඩි දෙකත් රතු වෙලා බොහොම අපහසුතාවයක් වර්ධනය වෙලා ආවා. අන්න ටාගට් එකක් ගැනීම තුළින් දැටමීම තුළින් එන ප්‍රතිඵල තමයි ඔය කියන්නේ. ඉතින් මම බොහොම මෙහෙසෙන් කල්පනා කළා අන්තිමට මම සිවුරු ඇරලා ගියා කියලා මේ තැනත්තා සඳහන් කරනවා. අන්න භාවනා කරන්න ගියාම වෙන අවුල. නමුත් ඒ භාවනා කියන වචනේ තහනම් වචනේ විදිහට අරගෙන අපිට පුළුවන් ද සති කියන වචනේ සිහිය කියන වචනෙන් මෙන්න මේ වචනේ රිප්ලේස් කරගන්න. මේ වචනේ ප්‍රතිස්ථාපනය කරගන්න. අන්න එතකොට අපේ මාර්ගය ගොඩක් පහසු වෙලා එනවා. ගොඩක් සැහැල්ලු වෙලා එනවා. කිසි දෙයක් ලං කර ගැනීමේ අදහසක් නෙමේ තියෙන්නේ. ඒ වෙනුවට ඉලක්ක තියෙන ඒවා පැත්තක තියේවා. ඒ වෙනුවට මන්න මේ යන ක්‍රියාවලියට මම පොඩ්ඩක් අවධානය යොමු කරනවා. සිහිය පිහිට ගන්නවා. මේ යන ක්‍රියාවලිය මම දැනගන්නවා කියන උත්සාහය තමයි තියෙන්නේ. ඉතින් ඒ විදියට බැලුවොත් ඒ විදියට හැරිලා බැලුවොත් අපි කමඨහන් වාර්තාවල ප්‍රශ්න විදියට ඉදිරිපත් කරන දේවල් ගැටලු විදියට ඉදිරිපත් කරන දේවල් කොච්චරනම් මේ කියන කතාවත් එක්ක ගැලපෙනවද කියලා තම තමුන්ටම සංසන්දනය කරලා බලන්න පුළුවන්. කොච්චරනම් අපි ළඟා කර ගැනීමක් කරගන්න යනවද කියලා තම තමුන්ට සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඉතින් ඔය ළඟා කර ගැනීම නිසා මොකද වෙන්නේ? වෙහසක් පමණක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් අර දෙවැනි පුරුෂයා පමණක් නැවත නැවත ඉතුරු කර ගැනීමක් තියෙනවා. ඒ වෙනුවට මුකුත් විශේෂයෙන් කරන්න යන්න එපා. විශේෂයෙන් ඉලක්ක කරන්න එපා. ඒ වෙනුවට විවේකීව ඇවිදින්න. විවේකීව වාඩි වෙලා ඉන්න. විවේකීව එදිනෙදා වැඩ කටයුතු කරන්න. හිත කැළඹිච්ච වෙලාවට අවුලෙච්ච වෙලාවට පොඩ්ඩක් විවේකීව ඉඳලා බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. අන්න ඒ විදිහේ දැන ගැනීමක් තමයි අපි කරන්නේ. එහෙම නැතු අරමුණක් අල්ලගත්තොත් ආනාපානය අල්ලගත්තොත් අන්න මොකද වෙන්නේ? අන්න ඒක ඔස්සේම නැවතත් අර සුපුරුදු ගාමනේම යෙදෙනවා. ඒක ඔස්සේම නැවතත් අර ආතතියම වර්ධනය වෙලා එනවා. ඉතින් ඒක හින්දා හොඳම වැඩේ තමයි ওই වටපිටාවේ තියෙන සද්ද බද්ද ටිකක් වැඩිපුර තියෙන්න ඕනේ. ඊළඟට එහෙම කෑ ගහන දඟලන කට්ටියක් ඉන්න ඕනේ. ඊළඟට ඒ විදිහේ වැඩක් නැති කඩාකප්පල්කාරී සිතුවිලි ටිකක් එන්න ඕනේ. අන්න එහෙම එනකොට එහෙම දඟලනකොට එහෙම වටපිටාවේ තියෙන කරදර බාධක වලට මුහුණ දෙනකොට කෙනෙක්ට තේරුම් ගන්න පුළුවනි අන්න මොකද්ද මේ කියන ප්‍රතිපදාව කියලා. දැන් පහුගිය පොය දවසක පහල අන්න ලොකු පිරිසක් රැස් වෙලා ඔන්න පොහොය දවසේ කටයුතු භාවනා කටයුතු. ඉතින් එහා පැත්තේ දොලේ කොල්ලෝ ටිකක් ඇවිල්ලා බීලා හොඳට හූ කියකිය සින්දු කියනවා. හූ කියකිය සින්දු කියනවා. ඉතින් ගොඩක් වෙලාවට සාප කර කර තමයි කට්ටිය ඉන්නේ නැත්තේ. නමුත් කොහොම හරි ධර්ම දේශනාවක් කරන්න මට අවස්ථාවක් ලැබිලා මං කෝ බලන්න දැන් අර කට්ටිය මේ විදිහට සින්දු කියන එකෙත් යම්කිසි මේ විදිහට බෙර ගහන එකෙත් මේ විදිහට හූ කියන එකෙත් යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. මොකද්ද? අන්න භාවනා කරන්න යන කට්ටියට ඕක දිරවන්නේ නැහැ. හැබැයි සතිමත් වෙන කට්ටියට පොඩි සින්දුවකුත් පැත්තෙන් ඇහෙනවා. ඉතින් හොඳට ඉන්න පුළුවන්. විවේකීව ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ වෙනසක් අපි තුල ඇති කරගත යුතුයි. එහෙම නැතුව ඉලක්කයක් සාර්ථක කරගන්න ගියාට යම් කිසි ටාගට් එකක් එල්ල කරගෙන ගියාට ඒකෙන් ලොකු සහනයක් වෙන්නේ නැහැ. ඒකෙන් සහනයක් වෙන්නේ නැහැ. දැන් පහුගිය දවසක තව කෙනෙක් ඇවිල්ලා කියන මොකද්ද මම මේ විදිහ භාවනා කරගෙන යනකොට මට මේ විදිහේ නිකන් මුකුත් නොදැනෙන තත්යකට ශුන්්‍යතාවය වගේ එකකට මට යවුණා. විනාඩි 15ක් විතර තමයි ඒකේ ඉන්නේ. ඊට පස්සේ මම ඊළඟ පරියන්කේ try කරා. ඒකෙත් විනාඩි 15ක් විතර ගියා. හැබැයි උදේ මෙහෙම වුණාට මොකද හවස වෙනකොට ඒ ගතිය මට ගන්න අමාරුයි. රෑ වෙනකොට කොහොමත් අමාරුයි. ඉතින් මම මේ විදිහට නැවත නැවත උත්සාහ කරලා වැඩි වැඩියෙන් මේ ශුන්්‍යතාවය අත්විඳින්න තමයි උත්සාහ කරන්නේ කියලා. ඉතින් දාඩිය දාගෙන ලොකු වෙහෙසකින් බොහොම උනන්දුවකින් ලොකු වார்த்தාවක් ඉදිරිපත් කරනවා. නමුත් ඇත්තටම මේකේ තියෙන රහස මොකද්ද? අන්න අර ඒකත් අල්ලගෙනනේ කතා කරන්නේ. ඒකත් අල්ලගෙන කතා කරන්නේ. එතකොට මේ අධ්‍යාත්මික ගමනක් යන්න හැදුවත් මේ විදිහේ සතිමත් බවක් පුරුදු කළ මේ තණ්හාව දුරු කරන්න හැදුවත් මේ යාන ගමන පිටිපස්සේ මෙන්න මේ මහුම්කාරියගේ ස්වරූපේ මහුම්කාරියගේ වැඩ කටයුතු අපිට නැවත නැවත පේනවා නැවත නැවත ඉලක්ක පේනවා ඉතින් ඒව එකපාරට දුරු කරන්න බෑ ඒකත් එක්ක ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන යනකොට තේරෙයි දවසක ඔය හිස්තැන අල්ලගෙන දැඟලුවාට මොකද ඕක ලබා ගන්න බැරි වුණ දවසට කොච්චරනම් තැටමිල්ලක් තටමන්න වෙනවද ඊට පස්සේ එහෙම තටමල ලබා ගන්න පුළුවන් දෙයක්ද ඕක මේ ඉබේ යන දේ විවේකීව ඉන්නකොට ඉබේ යන දේ මේ තැනත් ඒක අල්ලගෙන අන්න ඉතින් එතනින් එහාට ඒක මගේ ඉලක්කය කරගෙන වැඩි වැඩියෙන් ශුන්්‍යතාවයට බදින්න තමයි කල්පනාව තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ අත්දැකීම් තමුන්ගේ ඔළුවට දාගෙන ඔය වගේ අදහස් තමුන්ගේ ඔළුවට දාගෙන බලන්න මේ කියන කතාව මොකද්ද කියලා. මේ තණ්හා මැහුම්කාරියගේ කතාව මොකද්ද කියලා. ඉතින් ඔය හා ගැලපෙන දැන් තණ්හා කිව්වහම කාන්තාවකගේ ස්වරූපෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඊළඟට දැන් අපි කිව්වා මේ වගේ ප්‍රතිපදාවක් වඩන්න ගියත් නැවත නැවත මේ තණ්හාව කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලාත් අපි කිව්වා. ඉතින් ඕක හා ගැළපිලා යන හොඳ ලස්සන කතාවක් තියෙනවා. මොකද්ද? ඔනේ ඉස්කෝලේක පොඩි දරුවෙක් ඉඳියලු. මේ දරුවා හැම වෙලේම වාක්‍ය රටාව ලියන්නේ කොහොමද? මම ගෙදර ගියාය කියලා ලියනවලු. අන්න කාන්තා ස්වරූපයෙන් ලියනවලු. මම ගෙදර ගියාය. මම ගෙදර ගියේමි කියන කෑල්ල නැතුව වෙන එකක් ලියනවා. ඊට පස්සේ මම බත් කෑවාය. ඔන්න ඔහොම ලියනවා. ඉතින් මේ ගුරුවරයාට මේක කියලා දීලා එපාවට මෙපා වෙලා කොහොම ගියත් මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? අද ඉස්කෝලේ ඇරලා ගෙදර යන්න දෙන්නේ නැහැ. අද ඉඳලා මම ගෙදර ගියේමි කියලා සියක් පාරක් කොලේ එක ලියලා යන්න කියලා ඔන්න ඉතින් දඬුවමක් ලබා දුන්නා. ඉතින් මේ පොඩි එකා මොකද කරේ? ඉතින් මම ගෙදර ගියේමි. මම ගෙදර ගියේමි. මම ගෙදර ගියේමි කියලා ඔහොම ඔහොම කොහොම හරි ලියාගෙන ගිහිල්ලා අන්තිමට සියවෙනි වතාවටත් කොහොම හරි කළා ලිවලු මම ගෙදර ගියේමි. ඊට පස්සේ යටින් ලිවලු මම ගෙදර ගියේමි කියා සියක් වරක් ලියා මම ගෙදර ගියාය කියලා යටින් ලියලා අස්සම් කළා ගියාලු. ඉතින් ඔන්න වගේ ගමනක් තමයි අපි තියෙන්නේ. සියක් වරක් කිව්වත් මොකද අන්තිමට ආපහු මම ගෙදර ගියාය කියලා අස්සම් කළා යනවා. ඉතින් ඔය වගේ දෙයක් තමයි මේ තණ්හාවේ ස්වરૂපය. ඉතින් මේ තණ්හාව පිළිබඳ තව අමුතුම බුද්ධ දේශනාවක් තියෙනවා. මෙන්න මේ තණ්හාව යම් කිසි සියුම් මට්ටමක ඉඳලා ටිකෙන් ටික වර්ධනය වෙන ආකාරය. ඉතින් එතන සඳහන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ලෝක විනාශය පිළිබඳ කතාවකුත් එක්ක තමයි යන්නේ. ඉතින් ඒ ලෝක විනාශ වෙන කාලෙදී මෙන්න මේ පෘථුවිය ගිනිගෙන දැවෙන කාලෙදී අන්න මේ සත්‍යෝ ගිහිලා ආභස්සර බ්‍රහ්ම ලෝකේ පහළ වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට එහෙ ස්වරූපේ මොකද්ද? එහෙ මේ විදිහට මේ ආහාර ගන්න ආකාරයක් එහෙම එකක් නෙමේ. අන්න යම් කිසි සැහැල්ලු බොහොම සියුම් කයක් තියෙන සත්ත්ව ස්වරූපයක් තමුන්ගේම කයේ තියෙන යම්කිසි ප්‍රභාවයක් අන්න ප්‍රීතියම ආහාර කරගෙන ඉන්න ආකාරයක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ ලෝකයකට ගිහිල්ලා වදිනවා. ඊට පස්සේ මේ පෘථුවිය නැවත 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 කොහොම හරි මේ කල් ගිහිල්ලා නැවතත් බිහි වෙනවනේ. අන්න ඒ බිහි වෙන අවස්ථාවේදී මොකද මෙන්න එකෙත් දෙන්නේ කන්න ආවස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා චුත වෙලා මෙන්න මේ පොළවේ පහළ වෙනවලු. මෙන්න මේ අලුත් පොළවේ අලුතෙන් බිහි වේගෙන එන පොළවේ පහළ වෙනවලු. ඉතින් එහෙම පහළ වෙනකොට දැන් ඔන්න අර ඉඳලා ආපු තැනේ ස්වරූප තමයි තියෙන්නේ. දැන් ඔය අපාය ඉඳලා ආපු එහෙම කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටියත් ඒ ස්වරූපෙ ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ අර ආභස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු නිසා බොහෝ කාලයක් ඉඳපු නිසා ඒ ස්වරූපෙම්ම තමයිලු ගොඩක් දුරට මෙහි පහළ වෙන්නේ. ඉතින් එතකොට මොකද්ද? අන්න බොහොම සැහැල්ලු කයක් තියෙන ඊළඟට තමුන්ගේ ඒ ශරීර ප්‍රභාවයක් තියෙන ඒ වගේම ප්‍රීතියම ආහාර කරගත්ත සත්තු විශේෂයක් දැන් ඔන්න පොළවේ පහළ වෙනවා. ඉතින් මෙහෙම පහළ වෙලා ඉන්නකොට මේ මහ පොළව බොහොම ප්‍රණීතාකාරයෙන් බොහොම අලංකාරාකාරයෙන් මෙන්න මේ අයිස්ක්‍රීම් එකක් වගේ ඉතින් තියනවලු මේ මහ පොළොව. ඉතින් ඔහොම තියනකොට තියනකොට මේ සත්තු ඉතින් තමන්ගේ ශරීරයේ සැහැල්ලුවෙන් අහසින් ඒ ශරීර ආලෝකයෙන් ඉතින් ගමන් කරනවා. ගමන් කරනකොට 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 මෙන්න මේ ලස්සනට බොහොම ප්‍රණීත ආකාරයෙන් තියෙන මහ පොළොව මේ සත්තුන්ට අරමුණු වෙනවා. ඉතින් එකෙක් කල්පනා කරන මොකද්ද දන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඇඟිල්ලක් ගහලා ලේව කාලා බලනවා. ඇඟිල්ලක් ගහලා ලේව කාලා බලනවා. ඔන්න ඔතනින් තමයි ඉතින් ගමන පටන් ගන්නෙ. මොකද්ද? අන්න ඇඟිල්ලක් ගහලා ලේව කාලා බලපු ගමන් මේක බොහොම ප්‍රණීත සහිත දෙයක්. ඉතින් මොකද කරන්නේ? අන්න ඉතින් කෙලවරක් නැතුව කන්න කාගෙන 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 යන්න පටන් ගන්නවා. ඉතින් එකෙක් කනවා දැක්කම අනිත් ඒවා ටිකක් කල්පනා කරනවා. ආ මූත් කනවා මමත් කෑවනම් හරි කියලා. ඔන්න ඉතුරු කට්ටියත් කන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඕකත් එක්ක තමයි කය ඕලාරික වෙලා අර තියුණු ප්‍රභාව නැති වෙලා අර තියුණු සැහැල්ලුව නැති වෙලා අන්න ටික 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 නැවතත් මෙන්න මේ ඕලාරික කයක් තියෙන සත්වයෙක් පහළ වෙන්නේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ එහෙම පහළ වුණාට මොකද තව තව මේක අරගෙන යන විදිහ පෙන්වනවා. ඉතින් කියනවා මොකද්ද මේ වටපිටාව බැලුවාම ඕන දැන් කාලයක් ගිහිල්ලා වටපිටාව බැලුවාම මේ ධාන්‍ය වර්ග ගොඩක් නිකන් පීදිලා තියෙනවා. ඕන විදිහක අරගෙන පරිභෝග කරන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් මේ සත්‍ය මොකද කරන්නේ? අන්න දවසකට ඒ වේලකට අවශ්‍ය ප්‍රමාණය අරගෙන කකා කකා ඉන්නවා. ඉතින් ඔහොම කකා කකා ඉන්නකොට ඔහොම කල් ගෙවනකොට එකෙක් කල්පනා කරනවා මම දවස් දෙකකට හරියන්න අරන් ගියා නම් හරි කියලා. ඒ අවශ්‍ය පමණ අරගෙන 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 ඉඳපු එකේ එකෙක් කල්පනා කරන මම දවස් දෙකකට හරියන්න අරගෙන ගියා නම් හරි කියලා. අන්න එතනින් පස්සේ ධාන්නේ ටිකක් නැති වෙලා මොකද පොඩි වහන්න පටන් ගත්තට පස්සේ අන්න දවස් දෙක නම් තුනකට අරන් ගියොත් මොකද? තුන නම් හතරකට අරන් ගියොත් මොකද කියලා ඔන්න ඔය විදිහට නැවත 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 අදහස් එනකොට මොකද වෙන්නේ? අර ධාන්නේත් නැති වෙලා විනාශ වෙලා ගියා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මේක මේ ටික ටික ඕලාරික වෙන්නේ කොහොමද කියලා හරි ලස්සනට ඒ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ තව ටික දවස් යනකොට තව එකෙක් කල්පනා කරනවා මොකද්ද මේ මගේ එකදීදී මම වෙන එකෙක් එකක් කෑවොත් මොකද කියලා කල්පනා කරනවා. ඔන්න ඔය විදිහට කොහොමද මේ සියුම් මට්ටමක ඉඳලා ටික 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 මේ ඕලාරික සත්වය හැදෙන්නේ. ඒ ඕලාරික සත්වයන්ගේ ඒ බිහිවීමට කොහොමද ටිකෙන් ටික මේ තණ්හාව උදව් වෙන්නේ, තණ්හාව වර්ධනය වෙන්නේ කියලා පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා. ඉතින් ওই කතාවම වගේ එකක් වෙන්න පුළුවන් සමහර විට අර දෙවියන් වහන්සේගේ උද්‍යානෙ ඔන්න දෙන්නෙක් මවලා ඊට පස්සේ මොකද්ද මෙන්න මේ සැප පහසු උද්‍යානෙ මේ විදිහට කටයුතු කරන්න. හැබැයි මේ ඵලේ නම් කන්න එපා කියලා සඳහනක් කරා. සඳහන කරා. ඉතින් ඕෂෝ සඳහන් කරනවා මොකද්ද? මෙන්න මේ දෙවියන් වහන්සේගේ තමයි සම්පූර්ණ වැරද්ද. ඔතන ඔය වෙන ගසුත් තියෙන්නේ නැති, තව පළක් තියෙන්නේ නැති. නමුත් මේක කන්නේ වාගේ. මේක කන්නේ වාගේ වින්ද මොකද වෙන්නේ? අන්න ඒකම කන්න හිතෙනවා. ඒකම කන්න හිතෙනවා. සම්පූර්ණ වැරද්ද කරේ දෙවියන් වහන්සේ. ඒ ඵලේ කන්නේපා කියලා තහනමක් පනවපු නිසා. තහනම් ගහක ගෙඩියක් පිළිබඳ සඳහන් කරපු නිසා. අන්න හෙතන තමයි සම්පූර්ණ වැරද්ද. පස්සේ මේ අහිංසක සර්පයාගේ පිටට වරද දැම්මා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක්, ඔන්න ඔය විදිහ ආකාරයක් මේ තණ්හාව තුළ තියෙනවා. එතකොට මේ යන ගමන ඇත්තටම මෙන්න මෙයා දෙවැන්න කරගෙන එයා සහයට තියාගෙන යන ගමනක් තමයි තියෙන්නේ. අර විදිහට මැහුම්කාරියක් උපකාරයෙන් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේ මැහුම්කාරිය නැති කරන්න නම් මේ මැහුම්කාරියගෙන් අපිට දුරස් වෙන්න පුළුවන් නම් අන්න එතනම දුකෙහි කෙලවර කිරීමක් තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ දුකෙහි කෙලවර කිරීම සඳහා වඩන ප්‍රතිපත්තිය මොකද්ද? මෙන්න මේ සිහිය පිහිටවන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් එක්තරා අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් අහනවා ස්වාමීනි මේ සෝවාන් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? එතකොට කියනවා සිහිය පිහිටවගෙන ඉන්න. එතකොට හරි. ඊට පස්සේ ආන සෝවාන් වුණ කෙනා කොහොමද සකෘදාගාමි වෙන නම් මොකද්ද කරන්න ඕනේ? එතකොට කියනවා ඒත් සිහිය පිහිටගෙන ඉන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ සකෘදාගාමි වුණ කෙනා අනාගාමි වෙන්න මොකද්ද කරන්න ඕනේ? ඒකත් සිහිය පිහිටවගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට අනාගාමි කෙනා රහත් වෙන්න මොකද්ද කරන්න ඕනේ? ඒකත් සිහිය පිහිටවගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට රහත් තුන කෙනා මොකද කරන්නේ කියලා අන්තිමට අහනවා. එතකොට කියනවා රහත් තුන එක්කෙනත් ඒකම කරනවා. මොකක් සඳහාද? තමුන්ගේ මේ ජීවන ජීවිත කාලය සුවසේ ගත කරන්න. ඒ කාලේ සුවසේ ගෙවන්න මේකම කර කර ඉන්නවා. එතකොට වෙන දෙයක් හොයනවා නම් අන්න මැහුම්කාරියක් ඉදිරිපත් වෙලා තියෙනවා. වෙන දිසාවක් කල්පනා කරනවා නම් අන්න මැහුම් කාර්යයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රශ්නයක්, ගැටලුවක්, ඉලක්කයක් තියෙනවා නම් අන්න මැහුම් කාර්යයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් එන්නේ වැනි වූ මැහුම් කාර්යයෙන් මිදිලා යාම සඳහා මෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ආදී සතු සතු සතු